අපිට සාකච්ඡා පටන් ගන්න පුළුවන්. අපි ගිය සතියේ බැලුවා මහා තණ්හා සංකේ සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේ අපි නිරෝධය කොටස දක්වා බැලුවා. එතකොට තථාගතයන් වහන්සේ මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරය නිරුද්ධ වෙනවා කියලා ඒ විදිහට තථාගතයන් වහන්සේ කියන මහණෙනි මැනවි භික්ෂුන් වහන්සේලාත් මෙහෙම කියනවා, මමත් එහෙ කියනවායි. මෙසේ මේ හේතුව ඇති කල්ලි මේ ඵලය නොවේ, මේ හේතුවේ නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙයි කියලා. එනම් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා, සංස්කාර නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා, නාම රූප නිරුද්ධ වීමෙන් ෂඩායතන නිරුද්ධ වෙනවා, ෂඩායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙනවා, ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා, වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා, උපාදාන නිරුද්ධ වීමෙන් භව නිරුද්ධ වෙනවා, භවය නිරුද්ධ වීමෙන් ජාති නිරුද්ධ වෙනවා, ජාති නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ සියලුම දුක්ඛයන් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවායි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් දැන් මෙතන මේ භාවනා කරන කෙනෙක් පටිච්ච සමුප්පන්නේ විදිහට මේ ධර්මයේ බලනකොට දැන් අපි බලනවා නම් ජාති දුකයි ජරා දුකයි ව්‍යාධි දුකයි කියලා. ඊට පස්සේ මේ දුක්ඛ සමුදය හැටියට අපිට පුළුවන් මේ අවිද්‍යාව නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා මේ දිගට බලාගෙන ඉන්න. තණ්හාව කියන්නේ ජාති ඇති වෙන්නේ මේ අවිද්‍යාවෙන් තමයි මේක වෙන්නේ කියන එක. අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ විදිහට ගිහිල්ලා භවයෙන් තමයි මේ ජාතිය වෙන්නේ. අනිත් පැත්තට මේක නැති වෙන්නේ මේ අවිද්‍යාව නැතිවීමෙන් මේ සංස්කාරයන් නැති වෙනවායි, සංස්කාරයන් නැතිවීමෙන් විඥාණයන් නැති වෙනවායි කියන එක. ඔව්. එතකොට දේතර භාවනා කරන කෙනෙකුට පුළුවන් බලාගෙන ඉන්න අර සම්පූර්ණයෙන් පටිච්ච සමුප්පන්න ධර්මය මේ විදිහට එකක් මේ විදිහට නැති වෙගෙන යනකොට අනිත් එක මේ විදිහට නැති වෙනවායි කියලා. ඒකේ ඵලය එකෙන් ඇති වෙන දේ අවිද්‍යාවෙන් ඇති වෙන සංස්කාරය, අවිද්‍යාව නැති වෙනකොට නැති වෙනවා. එතකොට අවිද්‍යාව නිරුද්ධින් සංස්කාර නිරුද්ධ වෙනවා කියන එක හරිය වැදගත් මේ භාවනාවේදී බලනවා කියන එක. ඒ කියන්නේ අපි දුක්ඛේ දුක්ඛ සමුදයයි බලනකොට අපි ඒක දැකලා එතකොට දුක්ඛ නිරෝධයයි නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන එක මේ ආපහු බලන්නට ඕනේ. ඒක විශේෂයෙන්ම බල යුතු දෙයක් තමයි ඒක. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ අහන භික්ෂුන් වහන්සේලාගෙන් මේ විදිහට මේ විදිහට දන්නවා නම් මේ ඇතිවීමත් නැතිවීමත් මේ විදිහට දන්නවා නම් කෙනෙක් භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවද කියලා අපි අතීත කාලේ වූයේද නොවියේද, අතීත කාලේ කවුරුන් වුණේද, අතීත කාලේ කවුරුන් අතීත කාලේ අපි වුණාද අතීත කාලේ නොවුණාද ආදි වශයෙන් එහෙම කල්පනා කරනවද අතීතයට දුවනවද කියන එක. ඒතොර නැත ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට ළඟට තථාගතයන් වහන්සේ කියනවා, මහණෙනි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අපි අතීත අනාගත කාලයේ වන්නාමුද අනාගත කාලයේ නොවන්නාමුද ආදී වශයෙන් කල්පනා කරනවාද කියලා. ඒ කියන්නේ මෙතන මේ අපි බලන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මයක් උඩ මේක ඇති වෙනවා මිසක් මේ මම ඉඳලා මේ මම ඊළඟ අනාගතයේ ඉන්නවා කියන එක නෙමෙයි. මම අතීතයේ හිටියා කියන එක ඒක නෙමෙයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්නමයි මේක කොයි කාලෙදිත් ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන මම මේ රූපයට මමයි කියලා ගත්තොත් ඊළඟට මේ රූපය නැති වෙලා ගියාන් පස්සේ එතකොට මම නැති වුණා. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. එතකොට මේ විදිහට දුවනවා. එතකොට නැත ස්වාමීනි කියලා දේශනා කළා. ඊළඟට කල්පනා කරනවා මෙහෙම දන්නවා නම් මේ සත්ත්ව තෙමේ කොහෙන් ආවේද? කොහි යන්නේද කියලා කල්පනා කරනවාද කියලා පවත්නා කාලය. එතකොට සම්බන්ධයෙන් තමාගෙන කෙසේද සේදයි සැක ඇත්තාවුද. එතකොට මේ විදිහට සැකේකුත් නැහැ. පටිච්ච සමුප්පන්නෝ විදිහටම තමයි මේක ඇති වෙන්නේ. පටිච්ච සමුප්පන්නෝ තමයි මේක නැති වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ ආනවා මේ ශ්‍රාවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මෙහෙම කියනවාද කියලා. එතකොට කියනවා නැත ස්වාමීනි. එතකොට මෙහෙම දන්නවා නම් ශ්‍රමණ තම අපිට මෙසේ කියේ. ශ්‍රමණයාගේ වචනෙන් අපි මෙසේ කියෙමුයි කියන්නාවුද? නැත ස්වාමීනි. දැන් ඊළඟට තථාගතයන් වහන්සේ කියන මේ විදිහට දන්නවා නම් වෙන අන්‍ය වූ ශාස්ත්‍රෝරයෙකු අදහනවද කියලා. ඒ කියන්නේ වෙන වෙන ශාස්ත්‍රෝරයන් කියන වචන වලට මෙහෙම යනවද කියලා. නැත් ස්වාමීනි. ඒතර මේ විදිහට තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ප්‍රශ්න කරගෙන ගියා. ඊළඟට තථාගතයන් වහන්සේ අහනවා, මහණෙනි මා විසින් මෙලවදීම විපාක දෙන්නා වූ කල්නෝපා විපාක දෙන ඇවිත් බලන්නේ කියලා සුදුසු වෙන මේ ධර්මය නුවණත්තන් විසින් තමන් දත් යුතු. මේ කියන්නේ සෝවාක්කාතෝ භගවතා ධම්මෝ ගාථාවේ තේරුම ඒ විදිහට මේ ධර්මයේ දේශනා කරලා තින් තථාගතයන් වහන්සේ මේ විදිහටයි මේක පවත්වලා තියෙන්නේ. ඒතර මේ ධර්මයේ මේ ලෝකෙම විපාක දෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඇවිල්ලා බලන්න කියලා. මොකද සම්දිත්තිකයි අකාලිකයි. මොකද මේකේ මේ ඕනම කෙනෙකුට පේනවා මේ පුද්ගලයාට ඊ타ත්ම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. නැත්නම් අපි හිතමු දැන් මිනිස්සේ හොරකම් කර ඉන්නවා නම් ඒ හොරකමින් මේ වෙලෙ කිච්ච ගමන් මේ මිනිස්සයාට ඉතින් ඒක සැනසීමක් තියෙනවා. අනේ වගේ මේ ධර්මයේ භාවිතා කරනකොට මෙතනම මේ ඔය සමන්නාපල සූත්‍රය එහෙම තථාගතයන් වහන්සේ පෙන්නනවා මේකේ විවිලිම මේ ඵලයන් ලැබෙනවා. දැන් මේ මිනිස්සේ බොහොම දුප්පත්ව ඉන්නවා. ඒ මිනිස්සයා ඉතින් මේ හැම දෙයකටම බය වෙලා මේ විදිහට ඉන්නේ. ඉතින් බැලුවාට මහණුණා නම් රජුරුවත් ඇවිල්ලාම දෙනවා. ඒත් එතෙන්දම ඒ ඵලයේ තියෙනවනේ ධර්මිය නිසා ඇතිවන දේ අන්නේ වගේ. එතකොට මේ ධර්මයේ මේ විදිහට සම්දිත්තික අකාලික ධර්මයක්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කරුණු තුනකක එක්වීමෙන් ගර්භාෂයේ හට ගැනීම සිද්ධ වෙනවා කියලා. එතකොට එතන මවත් ඉන්න ඕනි පියත් ඉන්න ඕනි. ඒ වගේම මවගේ කාලය වෙන්නත් ඕනි. එහෙම නොවනවා නම් තථාගතයන් වහන්සේ කියනවා මේ මවගේ එහෙම මේ එක්ුණා වුණත් මවයි පියා එක්ුණා වුණත් ඒ මවගේ කාලය නෙවෙයි නම් ඒ ගන්ධබ්බ කියන කෙනයි ගැන ওই මනෝමය කායෙන් හිමි ඉන්න පුද්ගලයා එහෙම එළඹ හිටියේ නැත්තම් ඒ තාක් මේ ගර්භයේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මවපිය දෙන්න එක්කව වෙනවද මවගේ කාලය වෙනවද ඒ ඉපදෙන්නිය යුතු පුද්ගලයා එළඹ නොසිටියා නම් ඒත් එතන හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතොර අම්මයි තාත්තයි හිටියයි කියලත් අම්මගේ කාලයයි කියලත් මේක සිද්ධ වෙන්නේ නැහැ. අර ගන්ධබ්බ ඉන්නම ඕනේ. මහණෙනි යමේකින් මව්පිය දෙදෙනා එක්ුණාද මවගේ කාලය වුණාද ඒ වගේම ඒ ඉපදියුතු පුද්ගලයා තෙළඹ සිටියද අන්නේ කර්ම තුන එක්වීමෙන් තමයි මේ හට ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙම හටගත්තට පස්සේ ඒ මව නව මාසයක් මාස දස මාසයක් මහත් වූ ජීවිත සැකයෙන් සහ බරකින් යුක්තව ඒ දරු ගැඹ වදන මේ සැකයන් දිනන මේ ළමයා ඉපදෙයිද මේ ළමයා ඉපදෙයිද මේ ළමයාට මොකක් හරි වෙයිද මට මොකක් හරි වෙයිද මේ ආකාරයට ඒ සැකයන් තියෙනවා. එතකොට ඒ විදිහට ඉඳලා තමයි මේ දරුවෙක් ඉපදෙන්නේ. ඊළඟට මේ දරුවා ඉපදුනහම ඒ තමන්ගේ ලේයින් පෝෂණය කරනවා. කිරි, පන කිරි ආදී පෝෂණය කරනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ තන කිරි කියලා කියන්නේ ඒක මේ බුද්ධ ශාසනය හඳුන්වන්නේ ලේය කියලා. ලේය කියලා තමයි විවාහර කරන්නේ. මහන්නේ මේ කුමාරතෙම වැඩිමිට පැමිණ ඉන්ද්‍රයන්ගේ මේරීමට පැමිණ කුමාරයන්ගේ යම්කිසි ක්‍රීඩාවන් භාණ්ඩයන් වෙනවද ඒවත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් ගොඩා දරුවන් සෙල්ලම් කරනවා. ඉතින් නගුල් මේ ගුඩු ගන්නවා, රෝද කරකවනවා, ඉතින් දුනු නීද වලින් විදිනවා, කුඩා රත පදවනවා ආදී එක එක සෙල්ලම් ඒ අය කරනවා. මහන්නේ මේ කුමාරතෙම වැඩිමිට පැමිණ ඉන්ද්‍රයන්ගේ මේරීමට පැමිණ පංචකාම සම්පත්තියෙන් සම්පූර්ණ වූයේ යුක්ත වූයේ ඉන්ද්‍රයන් පිනවනවා. යස්කන්න ආසාදී ඉන්ද්‍රයන් පිනවනවා. ඇසින් බලා දති යුතු යහපත් වූ මන වඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති ආසාව ඇති කරන ඉත්තාකාන්තා මනාපා බී රූප ඒ රජනීය වූ ඒ රූපයන්ගේ ඒ වගේම කණින් අහලා ශබ්ද සතුට වූ සද්දයන්ගේ මන වඩන ඒ ප්‍රිය ස්වභාව ඇති දේවල් වලින් මේ විදිහට මේ සිත්තලෝන ගන්ධයෙන් ඔය විදිහට සිත්තලෝලා කයින් විදිය යුතු යහපත්තු මනවඩන ප්‍රිය ස්වභාවය ඇති ආසාව ඇති කරන ඒ ස්පර්ශයන්ගෙන් පස්කම් සපවෙන්නේ. ඇසින් රූප දැක ඒ ප්‍රිය ස්වභාවය ඇති රූපේ ඇලෙනවා. මේ රූපේ සාරජ්‍යති කියනවා. අප්‍රිය රූපේ ව්‍යාපජ්‍යති. ඒකෙන් නොසතුටිපත් වෙනවා. මෙතන පාලි භාෂාවෙන් පෙන්වන අනුපට්ඨිත කාය සතිච්ච විහෙරති පරිත්ත චේතසෝ කියලා. ඒ කියන්නේ ඉපදිලා නැති සිහිය ඉපදිලා නැහැ. කාය සතිය කියන එක ඇති වෙලා නැහැ. මේ හරි වැදගත් දෙයක් තමයි මේ කාය සතිය කියන එක ඇති වෙනවා කියන එක. දැන් අපි දන්නවා අපේ කය තියෙනවා මේ දෙතිස් ගුණ ප්‍රේ සහිත කය. ඒ කාය සතිය නැත්තම් අපි ඉන්නේ මේ පරිමිත චිත්තයකින්. පරිත්ත චේතසෝ. ඒ කාය සතිය තියෙනවා නම් ඔන්න අපි ඉන්නේ මේ unlimited mind අප්‍රමාණ චේතසෝ කියලා කියන. එතකොට කාය සතිය හරියට වැදගත් දෙයක්. කාය සතියේ තමයි අඩුම තරමින් කාය සතියවත් අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඉන්නේ බොහොම මේක මොකද නැත්තම් අපි මේ රූපයන් මේ මමේ මගේ කියලා ගන්න පුරුදු වෙනවා, ඇලෙන ගතිය ඒක තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා දන්නේ නැහැ මෙයා දැන් මේ පුද්ගලයා මේ මේවා ඇලිලා ඉන්නේ. ඒ ඇලිලා ඉන්න දේව එකක ඇලෙනවා අනිත් එකේ ගැටෙනවා. මේ සිහිය නැති වෙලා මේ පුද්ගලයා එයා දන්නේ නැහැ මේ කොහේ හරි මේ ලාමක අකුසල ධර්මයෝ ඉතිරි වෙන්නේ නැතුව නැති වෙන තැන. ඒක තමයි මේ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියලා දෙකක් තියෙනවායි කියලා මේ පුද්ගලයා දන්නේ නැහැ. ඒක නිසා අර කාමයන්ගෙන් එදිලා මේ පුද්ගලයා හිමින්. එතකොට මේ විදිහට මේ රාගයට ද්වේෂයට පැමිණි ඒක දුක් වූද සැප වූද උපේක්ෂා සහගත වූද යම් කිසි වේදනාවක් දුක වෙන්න පුළුවන්, සුඛ වෙන්න පුළුවන්, අදුක්කම සුඛ වෙන්න පුළුවන්. මේ වේදනාව කොයි එක වින්දත් ඒ වේදනාව තෘෂ්ණා වශයෙන්ගෙන යා සතුට වෙනවා. මෙතෙන්දි තමයි අර අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ත්‍ති කියන එක තථාගතයන් වහන්සේ මෙතනත් දේශනා කළා. මේ විදිහට මේක ඇලෙනවා. මේ ඇල්ල මේ අනේ සැපයක් කියලා කියනවා. ඒක ගැලිලා ඉන්නවා. ගිලී සිටිනවා. මේ වේදනාවෙන් සතුට වෙන මේ සැපයයි කියන මේ පුද්ගලයාට එහෙම ගැලී සිටිනා වූට ඒ තණ්හාව උපදිනවා. වේදනාවන් කෙරෙහි යම් තණ්හාවක් වේද ඒ උපාදානයි. යා රූපේ නන්දි තතු ප්‍රදාන උපාදාන පත්‍ය බව උපාදානයේ නිසා භවය වෙනවා. භවය හේතු කොටගෙන ජාතිය වෙනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ දැඩි වෙහස සියල්ලම මෙතන ඇති වෙනවා. මේක තමයි අර සමාධි භාවනා සූත්‍රය අපි භාවනා කරනකොට භාවිතා කරන කොටස. දැන් මේ වේදනාව හේතු කොටගෙන තථාගතයන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා මේ වේදනාව අනු මේ විදිහට මේ පුද්ගලයා මේ විදිහට යනවා කියලා. ඒ වගේම මේ කණින් සද්ධාහනු ඒක ප්‍රිය શબ્දයක්. මේ විදිහට මේ શબ્දය සම්බන්ධයෙන් උත් මේ බුද්ධලයාගේ සිහියක් එන මිලා නැහැ. අපි හිතමු සින්දුවක් ඇහෙනවායි කියලා. එතකොට කය පිළිබඳ සිහියක් නැහැ. ඒකත් එක්ක අර ඇලිලා ගමන් කරන මොන ආකාරයේ වේදනාවක් වුණත් ඉතින් මේ බුද්ධලයා මේක ඇලිලා අභිනන්දනය කරලා ගැලේලින් ඉඳලා එතකොට ජාතිය දක්වාම ගමන් කරනවා. මේ වගේම නාසයෙන් ගන්ධය, දිවෙන් රසය, ඊළඟට මේ යම් ආකාරයකට කයින් ස්පර්ශයක් වෙනවද ඒකෙත් ඒ විදිහටම වෙනවා. ඒ වගේම තමයි මේ සිතින් ධර්මය දැනලා ඒ ප්‍රිය ස්වභාවයේ ඇති අරමුණේ ඒවයි ඒ ධර්මයන්ගෙන් ඇලෙනවා. අප්‍රිය ස්වභාවයේ ඇති ධර්මුණේ නසතුටපත් වෙනවා. ඉතින් මෙතනත් අර තථාගතයන් වහන්සේ පැහැදිලි කළේ කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිතතුව වාසය කරනවා කියලා. දැන් මෙතනත් බලන්න මේ ධර්මයේ සම්බන්ධයෙන් කාය පිළිබඳව සිහියයි කිව්වේ. ධර්මයේ පිළිබඳ සිහිය නෙමෙයි. අඩුම තරමින් මේ කය පිළිබඳව සිහිය තියෙන්න ඕන. එතකොට ඔහුගේ ලාමක කුසල ධර්මය කොහෙන් අර විනාශ වෙන තැන මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන එක එයා දන්නේ නැහැ. මේ විදිහට යනවා. දැන් අපි දන්නවා මේ ධර්මීය නිසා අපිට ওই ධර්ම මච්චරී හිටන් ඇති වෙනවා. මේ ධර්මී මගේ කියලා ගන්න ඕනේ. දැන් බුද්ධ ධර්ම කෙනෙක් මගේ කියලා ගන්නවා. හැබැයි ඉතින් අනිත් මිනිස්සු මරා ගන්න යන්නේ නැහැ. නමුත් වෙන වෙන ධර්මයන් ගත්තාම ඒ ධර්මයේ හේතු කොටගෙනම ඒ ආගම් වල අය මේ අනිත් අය මරන්න නැති කරන්න තත්ත්වයට යනවා. එතකොට ධර්ම මච්චරී කියන එකත් තියනවායි කියන එක හොඳට මතක තියාගන්න. ඒක නිසා ඒ බැනීම් ඒ වගේ දේවල් පවා ඇති වෙනවා අපේ මනසෙ. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ඉන්ද්‍රයන්ගේ අසංවරභාවය හේතු කොටගෙන මේ පුද්ගලයා මේ දිගටම මේවයි ඇලිලා ඉන්න හැටි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙසේම මේ ලෝකේ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ විද්‍යාචාර සම්පන්න වූ යහපත් ගතිය ඇත්තා වූ සීල ලෝකයන් දන්න ශ්‍රේෂ්ඨ හික්මිය යුතු පුරුෂයන් දමනය කිරීමේ හැකියාව ඇති ඒ දෙවි මිනිසුන්ට ගුරුවරයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ තථාගත කෙනෙක් මෙලොව උපදිනවා. මේ ඉතිපිසෝ ගාථාව මෙතන දේශනා කරන්නේ. ඒ ගාථාව තමයි හැමතැනම භාවිතා කරන්නේ ඒ තථාගතයන් වහන්සේ කියන කරනකොට. ඉතින් මේක දන්නවා මේ ගාථාවන් කොච්චර දුරද කියලා. ඉතින් පාලුස් චර්ම ධර්ම යෝකෝ මේකට ඇතුළත් නේ. එතකොට ඒ තථාගතයන් වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, මහාන බමුණන් සහිත, දෙවියන් සහිත මේ ලෝකේ විශේෂ ඥානින් දන ප්‍රකාශ කරමු. තථාගතයන් වහන්සේ මුල යහපත්, මැද යහපත්, අවසානයේ යහපත්. අර්ථ සහගත ඒ ධර්මයන් මේ බ්‍රහ්මචර්යාවන් දේශනා කරමු. මේ ධර්මයේ හිතන්න හිතන්න දැන් මුලින් බලුවාම මේ ධර්මයේ මොන ටිකක් තේරෙනවා. ඊට පස්සේ තමන් කල්පනා කරනකොට ඔන්න පේනවා මේ මැද මධ්‍ය ප්‍රමාණයට ඔන්න තමන්ට පේනවා. ඊළඟට ඒක තවත් ගැඹුරටත් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ මුල මැද අග ආදී වශයෙන් මේක යන්නේ. ඉතින් මේ ධර්මයේ මේ ගෘහපතියෙක් මේ හරි ගෘහපතියෙක් හෝ ඒ අන් කුල යම් කිසි පුද්ගලයෙක් ඒක අහනවා. මේ ධර්මය අහන තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවය තියෙනවා. මේ අහපු නැති ධර්මයක් මේ අහන්න හම්බ වෙන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ සුඛයි සැපයි කියලා. ඉතින් මේ විදිහට ඉතින් හැමමම ඉන්නේ දුකෙන්. දුක ඉන්නවා කියලා දන්නේවත් නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ තමයි මේ දුක්ඛ සත්‍ය දේශනා කරලා පෙන්නනවා. මේ දුකයි මේ විදිහට තියෙන, මේ දුක ඇති වෙන්නේ මෙහෙමයි, මේක නැති කරගන්න පුළුවන් දෙයක් කියන එක තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මනුස්සයා දන්නේ නැහැ. ඒ පුද්ගලයාට පේනවා මේ ගිහිගේ වාසය කිරීම බොහෝම කරදරකාරී, කෙලෙස් උපදින, දුවිලි උපදින තැනක්. ඒක නිසා මේ මහානකම් බොහොම නිදහසේ කියලා ඒ ගිහිගෙන් ඉවත් වෙලා මෙහෙම යන්න පුළුවන් නම් හොඳයි කියලා, යහපතයි කියලා යට සිතෙනවා. ඉතින් ඒ පාර පස්සේ කාලෙක දැන් කපාට හිටිච්ච ගමන් යනවා නෙමෙයි, පස්සේ කාලෙක. ඉතින් ඒ තමන්ගේ තියෙන සම්පත් අතහැරලා ඒ නෑපිරිස් ඔක්කොම අයින් කරලා, ඉතින් මේ කෙස් රැවිලි ඔක්කොම කපලා දාලා සිවුරු ඇඳගෙන ගිහිගෙන් වෙලා මේ සස්නේ මහාන වෙනවා. එසේ මහාන වතෙම භික්ෂු සීලෙන් සංයුක්ත වෙනවා, ප්‍රාණවදයෙන් අතහරිනවා, සම්පූර්ණයෙන් වැළකීලා බාහතමන දඩුලද්දී. ඉතින් අර ඉස්සෙල නම් තමන්ගේ දේපල තියෙනවා. ඉතින් දේපල දැන් ඉඩම තියෙනවා නම් ඉඩම් පරිස්සම් කරන්න, වැට පරිස්සම් කරගන්න. ඉතින් අල්ලපු ගෙදර ඉනවා යා මිනිස්සයා ඉනවා නම් විරුද්ධව. ඉතින් ඒකට අර කඩුව අරගෙන කොටණ්ඩ යන මිනිස්සයා දැන් ඒව ඔක්කෝම් පැත්තකට දාලා දැන් මේ සම්පූර්ණයෙන් ප්‍රාණවදීන් අයින් වෙලා ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. සත්‍යයන් කෙරෙහි අනුකම්පාව ඇතුව ඝාසය කරනවා. ඊළඟට නොදීපු දේවල් ගන්නෙ නැහැ. අද අදත්තා දාණයෙන් වැළකෙන සම්පූර්ණයෙන් වැළකෙනවා. දීපු දෙයක් විතරයි ගන්න. ඒකට කැමති වෙනවා. මේ විදිහට පිරිසුදු වාසය කරනවා. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවුතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගයේ නම් වූ ග්‍රාම ධර්මීත්වෙද්ද ඒ ධර්මයෙන් අයින් වෙලා එතකොට ඒ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. බොරු කීමෙන් වැළකෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන් වැළකලා ඇත්ත විතරයි කතා කරන්නේ. කණිත් කෙනෙකුට පිළිගන්න පුළුවන් වචන තියෙනවා. ඊළඟට පිසුනා වාචය කියන එකත් හරිනවා. බස් හැර එවෙන් සම්පූර්ණයෙන් වැළකීලා මෙතනින් අහලා තව තැනක ගිහිල්ලා කියන්නේ මේ මිනිසුන් කොටවනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න මේ තමන්ගේ මනසෙත් ඕවාගේ ගතියක් තියෙනවා නේද කියලා. දැන් පරුසා වචනේ, පිසුනා වචනේ කියන එක අතහැරලායි කියලා කිව්වට දැන් ඔය අපි අකමැති පුද්ගලයන් තව පුද්ගලෙක් ඉන්නනම් අපි අනිත් පුද්ගලයාට නිතරම කියනකොට කල්පනා කරන්න මගේ මේ එහෙම සිතක් ඇති වෙනවා නම් ඒ සිත ඇති වෙනකොට මෙහෙම ගතියක් මගේ තියෙනවා නේද කියන එක. මේක හරි සියුම්ව තියෙන්නේ. දැන් අර කියන කවුරු හරි කියනකොට තමයි ඕක දැනකොට පේන්නේ. දැන් මේ විදිහට මෙයා කරන වැඩේ මෙහෙම වැරදි කියලා. නමුත් තමන්ගේ සිතේ මෙහෙම දෙයක් ඇති තියෙනවා නේද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ කියන්න හිතෙන ගතියක් හරි තියෙනවා නේද කියලා. අර එහෙම තේරුම් ගත්තොත් තේනවනම් මෙහෙම එකක් තියෙනවායි කියලා. අන්න එතකොට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට දැන් කවුරු හරි බෙදිලා ඉන්නවනම් එයාව එකතු කරන්න උත්සාහ කරන්න. සමගියේ ඉන්න කට්ටිය සතුටු ඇතිව ජීවත් වෙන්න ඒ විදිහේ වචන තමයි කියන්නේ. පරුසා වචනය අතහරිනවා, සම්පූර්ණයෙන් වැළකිනවා. යම් වචනයක් නිදොස් වෙනවද, කනට මිහිරිද, ප්‍රේමණීයද, සතුටුද, අන්න ඒ වගේ ප්‍රිය වචනේ තමයි එතන භාවිතා කරන්නේ. පරුස වචනේ කියන එක අතහරිනවා. ඊළඟට සම්ප්‍රප්පලාපය කියන එක, හිස් ප්‍රලාපය අතහැරලා සම්පූර්ණයෙන් වැළකීලා කාලයට සුදුසු වෙන ඒ සුදුසුම වචන කියනවා. මේක සම්ප්‍රප්පලාපය කියන එක හරිය දරුණු වෙනවා. ඒක නිසා තමයි ওই මෝහය ඇති වෙන්නේ අපිට. සම්ප්‍රප්පලාපෙන් ඔය මිනිස්යන් එක එක දේවල් කිව්වහම අපිටත් ওই එක එක දේවල් ඒ සම්බන්ධයෙන් බලන්න හිතෙනවා. දැන් අපි හිතමු ඕගොල්ලෝ ගිහිල්ලා නැති තැනක් තියෙනවයි කියලා, මේ කොහේ හරි අනේ ඒ තව කෙනෙක් ඔය ගිහිල්ලා බලලා ආවිල්ලා කියනවා අනේ හරි ලස්සනයි එතන, මෙන්න මෙහෙමයි අරගයි මේකයි කියලා කියනවා. එහෙම කිව්වට පස්සේ ඉතින් අර මිනිස්යා ඊළඟට දැන් අර එතෙන්ට එයාටත් යන්න හිතෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලුවාම ඉතින් ඔය ඇතිපලක් නැහැ. බැලුවහම ඔක්කොම තියෙන්නේ මේ ගතියුත්තක් නැති, ඉතින් කාමාදික වූ ඒ මොනවා හරි දේවල් තමයි තියෙන්නේ. ඒක නිසා අර බලන්න ඒ මොනසරි කාලෙත් ගියා. ඉතින් ඒක නිසා ගිහිල්ලා දැන් තමන්ට තණ්හාවක් එතන ඇති වෙනවා නම් ඒ ලස්සන දෙයක් දැකලා ඒක නිසා ඒකෙන්වත් මෝහයට යනවා. ඒකට සම්ප්‍රප්පලාපය කියන එක ඒක මෝහයටමයි යන්නේ. ඉතින් ඒ ඔය විදිහට ගිහිල්ලා අන්තිමට කාමයේ වරදවා හැසිරීම කියන තත්ත්වයටත් ඒ සම්ප්‍රප්පලාපයෙන් ඇති වෙන මොහය ඇති වෙන මොහෙන් මේ කාමයේ වරදවා හැසිරීම ආදී දේවල් පවා ඇති වෙනවා. ඉතල පුළුවන් තරම් අපි අයින් කරගත යුතු දේවල් තමයි මේ සම්ප්‍රප්පලාප වගේ දේවල්. එතකොට දැන් මේ විදිහට උපමා මහා කරුණ සහිතව හොඳට ඒ ධර්මයන් ඒ වචන තමයි යා පාවිච්චා කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා මේ භික්ෂුව මේ පුද්ගලයා දැන් විශ්ව බවට පත් වෙලා මේ තන ගස් වැල් ආදී ඒවා කඩන්නේ බිඳන්නේ ඒවයින් වැලකී ඒවා කපන්න යන්නේ නැහැ. රාත්‍රී භෝජනෙන් වැලකිනෝ, විකාල භෝජනෙන් වැලකීලා ඒ නැටීම්, ගැයීම්, බෙරකීම් ආදී දේවල් ඒවයින් වැලකිනෝ. මාල ගන්ධ විලේපන ඒවා ඔක්කොගේ මේවයින් නයින් වෙන උස්සාසන ඒවත් මේ හැමෝම දන්නෝ මේ අමුදාර්ය අමුදාන්නේ වර්ගය ඒවා පිළිගන්න පුළුවන් කමක් නැහැ අමු මස් පිළිගන්න පුළුවන් කමක් නැහැ ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඔය මිනිසු දිහිල්ලා දෙනවා නම් හාල් ටිකක් අරවමිනු එහෙම ඒවා ඒවා වැරදි ඒවා පිළිගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ වගේම ස්ත්‍රී තරුණියන් ඒ වගේ පිළිගැනීමෙන් ඒවයින් වැළකෙනවා වැඩකාරයන් ඒ වගේ අය පිළිගන්නත් බෑ ඌරු කුකුළු කෙත්වතු ඒවා පිළිගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන්නේ පන්සලක් කෙනෙකුට වෙනකොට පන්සලක් හදලා දෙන්න පුළුවන් නමුත් මේක මේ 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 කෙත් මේ කෙත්වතු ගන්න කියලා එහෙම එහෙම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඊළඟට ඉතින් හොර කිරීම ආදී දේවල් උපායෙන් අනුත් රවට්ටන දේවල් යකඩ ලෝහ රෙදි අන්න ඒ වගේ වංචා කරලා ඒ විදිහට ජීවත් වෙන ඉතින් එහෙම එහෙම කරපු හාමුදුරුවෝ ඉන්නවා මේ මේ වංචාවෙන් එහෙම පවත්තුපු ඉතලක් හාමුදුරුවෝ ඉඳලා තියෙන ඔය මේ දරුවන් එහෙම වඩා ගන්න ඉතින් වඩාගෙන ඉතින් ඒ වගේ දේවල් කරලා ඒ ප්‍රයෝගයෙන් ඉතින් මේ මිනිස්සුන්ව යාළු කරගෙන මේ විදිහට ජීවත් වෙන හාමුදුරුවෝ ඉඳලා තියෙනවා ඒතොර මේ බලහත්කාරමින් වස්තු බහැර ගැනීම මේ වගේ දේවල් උනත් වැළකෙනවා ඊළඟට මේ කය වැසීමට තරම් සිවුරක් යැපීමට ප්‍රමාණ වූ ආහාරෙන් සතුට වෙනවා වෙන මොකක්වත් ඕනේ නැහැ. නැන්තම් කය වහන්න සිවුර තියෙනවා නම් යැපෙන්න මේ ආහාරය තියෙනවා නම් එච්චරයි. කොහේ හරි තැනකට යනවා නම් අර පක්ෂියෙක් යනවා වගේ ඒ අර අටපිරිකරේ තියෙන මේ ප්‍රමාණය විතරයි ඒක අරගෙන තමයි යන්නේ. ගෙල්ලා ඒ පුද්ගලයා මේ උතුම් සීලයෙන් යුක්ත වෙලා ඉතින් නිර්වද්‍ය වූ සැපක් විඳින මේ විදිහට. ඇසින් රූපයක් දැකලා ඒක නිවිති ගන්නෙ නෑ. මෙන්න මේ මේවා මෙතන උසයි මෙතන පාතයි මෙතන පාටයි ආදී වශයෙන් ඒවා එහෙම ගන්නෙ නෑ. නැවත නැවතත් මතක් කරගන්නෙ නෑ සිතට ගන්නෙ නෑ ඒ රූපය. අර මේක ආකාරයේ මේ විදියයි ඉන්නේ කියලා. ඒතකොට මේක හේතු කොටගෙන මේ අවිද්‍යා දෝමනස්ස කියන එක තමයි හොඳට බලන්න මේක තමයි ඇති වෙන්නේ. මේ දැන් අපි රූපයක නිවිති ගත්තොතින් ඔය අවිද්‍යා කියන එක අර දැඩි ලෝභයක් ඇති වෙනවා මේක මගේ වේවා කියලා ඇති වෙනවා. මේක ඇතිවිච්ච ගමන් ඉතින් අපි ගමන් කරන්නේ ඉතින් අර වැරදි පාරේ තමයි අර මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා කියන ওই වැරදි පාරේ තමයි අපි ওই විදිහට ගමන් කරන්නේ. ඊළඟට දුම්නස් ඇති වුණත් අපි ওই වැරදි පාරේ ගමන් කරනවා. අපි ටිකක් බැලුවා ඕක මට මතකයි මේ දැන් ওই එකපාරක් ඕක ඇති වුණොත් එහෙම ඔය අවිද්‍යාව කියන එක ඒ අවිද්‍යාව හේතු කොටගෙන ඉතින් අපිට ඇති වෙන දේවල් ගොඩාක් තියෙනවා. දැන් අපි යනවා ඒක නිසා හොරකම් කරන්න. අද අදත්තා දානීය කියන එක පවා ඇති වෙන්නේ ඒවා හේතු කොටගෙන. ඊළඟට ඔය මේ කාමයේ වර්ධවා හැසිරෙන්න. ඒ වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට බොරු කියන්න. එතකොට එතන තුනක්ම ඇති වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාදේ තියෙනවනම් අපි ව්‍යාපාදේ හේතු කොටගෙන අපිට ඔය මේ සතුන් මැරීම ඒ වගේම සම්ප්‍රප්පලාප මේ සම්ප්‍රප්පලාප නෙමෙයි මේ පරුස වචන ඒ වගේ දේවල් එතෙන්දී ඇති වෙනවා. අර මේවා ඇති වුණායින් පස්සේ මේවා එකක් ඇති වුණාම ඉතින් අනිත් ඒවත් ඇති වෙනවා. අර මිච්ඡාදිත්‍ය ආදී වශයෙන් ගමන් කිරීම හේතු කොටගෙන අනිත් ඒවා ඉතින් මෝහය පවා එතෙන්දී ඇති වෙනවා. ඒතර අභිජ්ජා දෝමනස්සේ කියන එක මේ මූලික කාරණයක් ඔය රාගයට ද්වේෂයට යන්න ඉස්සෙල්ල මූලික දේ තමයි මේ මේ මේක මේ අවිද්‍යාවයි දෝමනස්සය කියන එක මුල් වෙනවා. මේවා මෙහිම වෙනවයි කියලා දැනගෙන එතකොට මම මොකටද මේවා ඇති කරගන්නේ කියලා මේ පුද්ගලයා කල්පනා කරලා යා මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. දැන් මම ඇහෙන් රූපයක් බැලුවොතින් තමයි මට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මම මේකේ කරුණු හොයන්න ගත්තොතින් තමයි මට මේ දේ ඇති වෙන්නේ. එතකොට මම ඉන්ද්‍රිය සංවර කරගත්තොතින් ඒක නිසා මේ පුද්ගලයාට මේ අවිද්‍යා දෝමනස කියන දෙකම නැති වෙනවා. එතනින් එහාට ඇති වෙන අර ලාමක අකුසල ධර්මයන් ඒවා ඔක්කොමත් නැති වෙලා යනවා. එතකොට මෙයා නැවත නැවත මතක් කරගන්නෙත් නැහැ. ඉතින් ඒක නිසාම ඒවෙන් ගැලවිලා ඉන්නවා. ඒ වගේම කනින් සද්ද අහලා අර සෝත ඉන්ද්‍රිය ඒකත් රකින්නවා. නාසයෙන් ගඳක් සුවඳක් මෙතෙන්දිත් ඒ විදිහමයි. හරි වැදගත්. අපි මේ විදිහට පරිස්සම් වෙනවා නම් අපිට මේ අවිද්‍යා දෝමනස කියන එක බොහොම පහසුවෙන් අයින් කරගන්න බව සබ්බාසව සූත්‍රයෙන් මතක ඇතිනේ මේ ඉන්ද්‍රිය සංවරය තමයි හරි වැදගත් දෙයක් එතන දෘෂ්ටිය ළඟට මේ තථාගතයන් වහන්සේ දෙවිනියට පෙන්නනවා මේ සම්මේක පවත්වන එක හරි වැදගත් කියන්නේ. එතකොට කයින් පහසක් ලැබලා ඉතින් මනසට යම්කිසි ධර්මයක් එනවාද ඒ ධර්මයන් වුණත් අර විදිහට සංවර භාවය කියන එක ඒවයේ ගන්නෙ නැහැ. ඒ තමන්ගේ මනසෙන් නැවත නැවතත් මතක් කරගනින්න අර දේවල් විචිත සිතමින් ගමන් කරන්නේ නැහැ. මේ ධර්මයේ නෙමෙයි මෙතනදී කතා කරන්නේ. يعني ධර්මයේ සිතනන එක බොහොම හොඳයි. මේව කතා කරන්නේ මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්ගෙන් අපේ මනසට ඇතුළුනා වූ දේවල් අපි නැවත නැවතත් මනසින් සිතනවා. සිතලා කාලය ගත කරනවා. කෙනෙකුට බැන බැන මනසින් ගත කරනවා. එක්කෝ ඒ රාග ආදී අදහස් වෙන ඒ රූපයන් ගැන හිතනවා. ආදී වශයෙන් අපේ මනස ওই විදිහට පවත්නවා. ඒ පවත්න බව දැනගෙන ඒවෙන් සංවර කරගන්නවා. ඊළඟට ඉදිරියට යනවද ආපහු එනවද මේවා සම්පජානකාරී නුවණින් යුක්තව තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මෙයා අත්පා හකුලන දිගරන වෙලාවෙදි මේ පුද්ගලයා දන්නවා මේක මේ දුකයි. දැන් අපි කකුල වුණත් අපි දිගාරින්නේ මොකද? ඒක තියා විදිහට තියාගන්න නැත්නම් මේක දුක්ඛය නිසා. ඒක මේ පුද්ගලයා මේ දිගාරන කොටත් දන්නවා මගේ මේ කකුල දිගාරින්නේ මේ දුක්ඛය නිසා. මේ ඉරියව් මාරු කරන්නේ මේ දුක්ඛය නිසා. මෙන්න මේ විදිහට සම්පජානකාරී. නැත්නම් මේ කකුල උස්සලා කකුල තියනවායි කියන එක එහෙම නෙමෙයි. එතකොට මෙතෙන්දී එතකොට යාගේ සිහියෙන් යුතුව තමයි මේ දේවල් කරන්නේ. ඒ වගේම මේ පුද්ගලයාගේ තියෙනවා මේ දුක්ඛය දුක්ඛ සමුදය කියන එක දිගටම මනසේ පවතින. කන බොන වෙලාවෙදිත් එහෙමයි. එතකොට මේ විදිහට මේ උතුම් වූ සීලයෙන් සම්පූර්ණ වෙලා ඒ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා ඒ සත්‍ය සම්පජානයෙන් ඒ භික්ෂුව කැලෑවක ගහක් මුල ඒ වගේ තැනක ගුහාවක මොන්සි තැනකට යනවා පිටුරු ගොඩක් වෙන්නත් පුළුවන්. දවල් එතකොට බින්ඩපාතෙන් ආහාරය අරගෙන ඊට පස්සේ එක දැනක මෙයා අරමුණේ පිටලා ඉඳ ගන්නවා. ඉතින් මේ ලෝකයේ ස්කන්ධ ලෝකයේ ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කරනවා. සිත කෙලසන ඒ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරව වාසය කරනවා. සත්‍යයන් කෙරෙහි හිතානුකම්පාව ඇතිව වාසය කරනවා. ඉතින් කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කරනවා යා. කායේ අලස බව චිත්ත අලස බව කියන එක අයින් කරනවා. ඊළඟට මේ ආලෝක සංඥාව පවත්වනවා. මේ අලස බව නැති කරන්න පුළුවන් දෙයක් තමයි ආලෝකය මෙනෙහි කිරීම. දැන් අපි හිතමු දවල්ට හොඳට අවුව තියෙනවානේ. ඒ දවල්ට හොඳට අවුව තිනකොට ඒක හොඳට මනසට ගන්න ආලෝකය කියන්නේ. අර ආලෝකය නිසා පෙනෙන වස්තු නෙමෙයි ආලෝකය. ඒ ආලෝක සංඥාව කෙනෙක් මනසේ නිතර පවත්වනකොට මේක හොඳට සිහියක් ඇති වෙනවා. මොකද ආලෝකයෙන් අපි යම් යම් දේවල් දකින්නේ. ඒක නිසා මේ ආලෝකයෙන් මේ හොඳ සිහියක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා මට අලස බව කියන එකත් එක පැත්තකින් නැති වෙලා යනවා. ඉතින් මේක තමයි මේ ඔය දිබ්බචක්කු ඥානෙ හැම ලබා ගන්නත් උදව් උපකාර වෙනවා. එතකොට මේ තීන මිද්‍ය මේ විදිහට සිත පිරිසුදු කරනවා. ඊළඟට අපි දන්නවා මේ උද්දච්ච කුක්කුච්චය කියන එක අපිට ඇති වෙනවා. ඒක එක තැන්වල සිත දුවනවා. සිත දුවනවා මේ කුක්කුච්චය කියන්නේ අපිට කරගත නොහැකි හොඳ පිළිවඳව හරි එහෙම නැත්නම් කරගත්තා වූ වරද පිළිවඳව අපි හිතලා පසුතැවෙනවා. උද්දච්චයේ තියෙන්නේ මේ අපි මේ ඒ වස්තුන් කරේ අපේ එතනක් තියෙන්නේ අර කාමේම තමයි. ඒක වෙන විදිහකට යනවා. දැන් වස්තුන් දෙකකට මට යන්න පුළුවන්. මට මේකත් ඕනි අරකත් ඕනි කියලා දැන් ඒක නිසා දැන් කොයි එකද කියලා හිතා ගන්න බැරි තත්ත්වයට ගිහිල්ලා. අන්න එතකොට ඒ උද්දච්ච කුච්චය ওই විදිහට යනවා. එතකොට මේවයි මේ මෙහෙම පිරිසුදු කරන එකකට විචිකිච්ඡාව කියන එක පහ කරනවා. ඒ කියන්නේ පංච නීවරණයන්ගෙන් සම්පූර්ණයෙන් සිත පිරිසුදු කරනවා. ප්‍රශ්න තියෙනවා නම් ඒව අහලා දැනගන්නවා මේ විදිහට. එතකොට මේ විදිහට මේ පංච නීවරණයන් නැති කරගත්තට පස්සේ මේ කාමයන් නීවෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා එයා විතක්ක ਵਿਚාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපේ ඇති ප්‍රමුද්දාණයට යනවා. එතකොට මතන මොකද්ද මේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ? විතක්ක ਵਿਚාර කියලා කියන්නේ දැන් කාම විතක්කේ මට බොහොම කරදරකාරී මට දුක්ඛය ඇති කරන දෙයක් අවිද්‍යා දෝමනස්යෙන් ඇති කරන දේවල් තමයි මෙතනින් වෙන්නේ කියලා එයා කැමති වෙනවා නික්කම්මේට. මේ සම්පූර්ණ මේවෙන් ඉවත් වෙන්න. ඒ වගේම ව්‍යාපාදී අව්‍යාපාදී ව්‍යාපාදෙන් අයින් වෙන්න යාගේ සිත ඇති කරගන්නවා. ව්‍යාපාදෙන් ඉන්නේ දැනගෙන ඊළඟට මේ සත්‍යයන්ට හිංසා කරන මේ සිත අයින් කරනවා. එතකොට මේ මෙතන සම්මා සංකප්පයට තමයි මේ අපි උත්සාහ කරන්නේ. ඒකෙන් තමයි මේ ප්‍රථම ධානයට යන්නේ. එතකොට තථාගතයන් වහන්සේ නැවතත් කියනවා මෙහෙම විතක්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති හිතේ එකඟව ඇති විතක්ක ਵਿਚාර රහිත වූ ඒ සමාධිය ප්‍රීතිය හා සැපය ඇතුව ඒ ද්විතිය ධානයට වැඩම වාසය කරනවා. දැන් මෙතෙන්දී දැන් විතක්ක ਵਿਚාරය අපි පවත්නකොට ඒ කියන්නේ මම හිතන්න ඕනි දිගටම හිතන්න ඕනි මේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මෙහෙම සිතීමේ. එතකොට දැන් මේක මේ හිතන එක ටිකක් අර ඒක මේ ඕලාරිකයි. මම කල්පනා කරන්න එපා මේක සකස් කරමි මම කල්පනා කරන්න ඕනි මේක මෙහෙමද කියන එක. එතකොට මේක කාලයක් තිස්සේ පුරුදු වුණාට පස්සේ මට මෙහෙම නැතුව නිකන් සිහිය ඇති වෙනකොටම මේක ඒ ප්‍රථම ධ්‍යානෙට ගියාට පස්සේ ඒක පවත් ගන්න පුළුවන් අරක ගැන හිතන්නේ නැතුව. එතකොට මේ විතක්ක ਵਿਚාරයක් නැහැ. එහෙම නැතුව එයාට ප්‍රීතිය තියෙනවා. එතකොට මේ දෙවෙනි සමාධියට ගිහිල්ලා ඉන්නේ. දැන් ප්‍රීතිය සහිතව මේ දෙවෙනි සමාධියේ මේ පුද්ගලයා ඉන්නකොට එයාට පේනවා මේ ප්‍රීතිය නිසාත් මට ඇලීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මොකද මේ ප්‍රීතියත් ඇති වෙන්නේ මේ කයෙන්. අපි ඔළුවෙන් හරි කොහෙන් හරි පටන් අරගෙන සාමාන්‍ය හුඟක් වෙලාවට ඔළුවෙන් පටන් ගන්න මේ ප්‍රීතිය ගලන්න ගන්නවා හැම යාම තැන. ඒතකොට මේක මේ කායිකව Tamanට දැන්න මේක නිසා සුඛා මානසික සුවයක් තියෙනවා. කායික මේකක් තියෙනවා. ඒතකොට මේක ඇලෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒ පුද්ගලයා කල්පනා කරනවා මේකට වඩා හොඳයි මට මෙහෙම ඇලෙන්නේ නැතිව ඒක ඉන්න පුළුවන් නම් කියලා. ඒ කියන්නේ උඩ ප්‍රීතියට විරාගයක් ඇති වෙනවා. ප්‍රීතියට විරාගය ඇති වෙලා තමයි මේ තුන්වෙනි ධානයට පුද්ගලෙක් ගමන් කරන්නේ. එතකොට එතන තියෙනවා සුඛය. සුඛය සහිතව දැන් මේ පුද්ගලයා ඉන්නවා. සුඛය සහිතව මේ පුද්ගලයා ඉන්නකොට දැන් මේ පුද්ගලයාට පේනවා මේ ලෝකේ තියෙන දුක නම් මම මේ සුඛයි කියලා කියන්නේ මොකද්ද? මම මේ හදාගත්ත දෙයක් තමයි මේ සුඛයි කියලා මම කියන්නේ. එතකොට මේ සුඛය කියන එක ගත්තාම එහෙමනම් මගේ මේ සිහිය මේ මුලා වෙච්ච ගතියක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඇත්තෙම කියනවා නම් දුකයි. හැබැයි මෙතන සුඛයි කියන එක මට දැනෙනවා. එතකොට ඒක නිසා මේකට සුඛයට කියන එකට මගේ කෙනෙක්ගේ මේ අකමැත්තක්, ඒ කියන්නේ මැදිහත් බවක් කියන එක ඇති වෙනවා. මේ මැදිහත් බව ඇතිවීමෙන් ඒ පුද්ගලයා තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයට යනවා. එතකොට දැන් හතරවෙනි ධානයට ගියාම එතකොට මෙතින්දි දුකයි දුම්නසයි. දැන් පළවෙනි ප්‍රථම ධානයට යනකොටම දුක දුම්නස් කියන එක අයින් වෙලා, ප්‍රීතිය අයින් වෙනකොටම, ප්‍රීතිය එනකොටම දුක දුම්නස් කියන එක අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රීතියෙන් ගිහිලා දැන් සුඛය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ සුඛයත් අයින් කරාම අර සොම්නස් ස්වභාවයත් කියන එක ඒකත් අයින් කරලා තියෙනවා. එතකොට සොම්නස් දුම්නස් දෙක ඒක අයින් කළා. මේතකොට මෙහිම අයින් කළා හතරවෙනි ධානයට ගිහිල්ලා ඉන්න උපේක්ෂාව සහිතව ඒ ධානයේ ඉන්න. එතෙන්දී ඇහෙන් රූපය දැකලා පේ රූප ස්වභාවය ඇති රූපයන්ගේ ඇලෙන්නේ නැහැ. ඒතකොට ඇලුනොත් එහෙම අර ධානයන්ගේ ඔක්කොම වැටෙනවා. අප්‍රිය රූපයන්ගේ ගැටීමකුත් නැහැ. නොසතුට පැමිණෙන්නේ නැහැ. මොකද උපේක්ෂාවෙන් තමයි මේ පුද්ගලයා ඉන්නේ. ඒතකොට මේක මේ ශාරීරිය පිළිබඳ සිහිය තියෙනවා. උපපට්ඨිත කාය සතිච විරති. මේ කය පිළිබඳව සතිය තිබුණොත් තමයි අපිට මේ ධානයන්ට යන්න පුළුවන් වෙන්නේ. අපි දැනගන්න ඕනේ මේ ඇවිල්ලා මේ කෝම යම් ආකාර රූපයක් වේද? මේ දෙතිස් කුණපයක් මේක තියෙන්නේ. මේ ස්වභාවය මේකයි. මරණ ස්වභාවය මේක තියෙනවා. දෙතිස් කුණපේ ස්වභාවය තියෙනවායි කියන එක ධාතු ස්වභාවය මෙනෙහි කරලා තමයි තේරුම් ගැනීමෙන් තමයි මෙයා මේ ධානයන්ට යන්නේ. එහෙම ගිහිල්ලා මේ සිහිය ලැබිලා පවතිනවා. එතකොට මේ පුද්ගලයා දන්නවා මේ ප්‍රඥා විමුක්ති චිත්ත විමුක්ති. දැන් මේ වෙලාවේදී මේ පුද්ගලයාට ඇත්තම කියනවා නම් ඒ චිත්තේ විමුක්තියක් තියෙනවා. ඒ ධානයේදී ඒ ආකාර වූ විමුක්තියක් තියෙනවා. ඒ කියන්නේ දැන් පළවෙනි ධානයට ගියාම කාමයන්ගෙන් Tamanට පහර දීමක් නැති නිසා ඒවයින් අයින් වීම නිසා ඒ පුද්ගලයාට කාමයන් සම්බන්ධයෙන් විමුක්තියක් තියෙනවා. ඒතොර මේක මේ අන්තිම විමුක්තිය නෙමෙයි මේ කියන්නේ. ඒ අවස්ථාවේදී විමුක්තියක් තියෙනවා. තුන්වෙනි ධානයට යනකොට Tamanට ප්‍රීතිය නැහැනේ. සුඛය තියෙනවා. එතකොට ඒ ප්‍රීතියෙන් අයින් වීමත් එතන විමුක්තියක් තියෙනවා. ඉතින් හතරවෙනි ධානයට ගියාම සුඛයෙන් අයින් වෙලා එතනත් විමුක්තියක් තියෙනවා. මේ විදිහට තමයි විමුක්තියෙන් තියෙන්නේ. එතකොට මේ විදිහට මේ රාග දේශ ඒවට යන්නේ නැහැ. ඇති වෙන්නේ නැතුව මේ පුද්ගලයා යම්කිසි වේදනාවක් විඳිනවාද ඒ වේදනාව අභිනන්දනා කරන්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නජෝසායති කිත්තේ ඇලෙන්නේ නැහැ, ගැලෙන්නේ නැහැ. එතකොට වේදනාවට ඇලෙනවා නම් ඉතින් ඒ කියන්නේ ඒ ධානයේ ඉන්න බෑ. තමන් පිරිහෙනවා. එතකොට දැන් මේ විදිහට කියන්නේ හතරවෙනි ධානයේ ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ වේදනාවත් එක්ක අපි තුන් සුඛ වේදනාවට ඇලෙනවා නම් කවදාවත් හතරට යන්න බෑ. ඒ කියන්නේ සුඛේ තුන්වෙනි ධානයේ තමයි ඉන්න වෙන්නේ. මේ නිසා මේ පුද්ගලයාට මේ තෘෂ්ණාවක් උපදින්නේ නෑ. එතකොට තෘෂ්ණාව නිරුද්ධ වෙනකොට උපාදානීය කියන එක නිරුද්ධ වෙනවා. තණ්හාවෙන් තමයි අපි මේ ඔක්කෝම ඒ දේවල් ඇහැට රූපයක් දැකලා චක්කු විඤ්ඤාණ ආහාර රූපය දැරලා වුණ අපිට ඇති වෙනවා මේ චක්කු විඤ්ඤාණය. තුනේ එකතු තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව ඇති වුණාම ඉතින් මේ වේදනාවට ඇලෙන එක සාමාන්‍යයෙන් කරන්නේ දැන් මේ පුද්ගලයා මේ වේදනාවට ඇලෙන්නේ. ඒත් වේදනාවට ඇලෙන්නේ නැත්නම් එතකොට වේදනාව තණ්හාවක් වෙන්නේ නැහැ. තණ්හාවක් වෙන්නේ නැත්නම් අපි ওই කබලිකාර ආහාරය ওই පාරවල් ආහාර හතරේ අපි ওই දිගින් දිගට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්න අයින් වෙන්න පුළුවන්. ඒතර මේ නිසාම මේ පුද්ගලයන් මේ භවයන් ඇති වෙන්නේ නැහැ. භවය නිරුද්ධ වෙනකොට ජාතිය නිරුද්ධ වෙනවා. නැවත උත්පත්තියක් නැහැ. ඉතින් එහෙමනම් ජරා මරණ ශෝක පරිදේව ඒව කොහොම සියල්ල නැති වෙලා යනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ මේ දේ දැන් මේ හැම රූපේ දැකලා වෙන දේ කිව්වේ මේ හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා කනින් ශබ්ද. එතකොට ඒ සම්බන්ධිනුත් ඒ විදිහටම සම්පූර්ණයෙන් ඇලෙන්නේ නැතුව ඉන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා. ඒක ඇලෙන්නේ නැහැ. ඒ විදිහට පවත්වනවා. එතකොට මේ විදිහට දිවෙන් රස විඳිලා ඒකෙන් ඇලෙන්නේත් නැහැ. මෙතන මේ කාය සතිය හොඳට එළඹිලා තියෙන්නේ. මේ ප්‍රඥා විමුති චේතෝ විමුති කියන එක දන්නවා. ඉතින් භවය නිරුද්ධ වෙලා මේ විදිහටම මෙතෙන්දී අර ජාතියක් ඇති වෙන්නේ නැහැ. එතකොට කයින් ස්පර්ශ වෙලා සිතින් ධර්මීය ධර්ම අරමුණක් ඉඳලා ප්‍රිය ස්වභාවය ඇති ධර්මයන්ගේ ඒකෙත් තැලෙන්නේ නැහැ. ප්‍රිය වුණයි කියලා ධර්මයේ ප්‍රිය වුණයි කියලා ඒකෙත් තැලෙන්නේ නැහැ. දැන් මේක මේ අපි ධර්මයේ භාවිතා කරන්නේ මතක තියාගන්න අපි මුගාක් වෙලාවට මේකෙන් මේ හරහා යන්න විතරයි. මේ කියන්නේ පාරුවට උපාම කළානේ තථාගතයන් වහන්සේ මේක මේ මේකෙන් ගමන් කරන්න අපි භාවිතා කරන එකක් විතරයි මේක. එතකොට මේ අප්‍රිය ස්වභාවය ඇති ධර්මයන් කියලා නුසුදුට පැමිණෙන්නේ නැහැ. සිහිය ඇතු මේ විදිහට ප්‍රඥාන්තය ඇතු මේ විදිහට ඉන්නවා. මේවා එකක්වත් අල්ලගන්නේ නැහැ. මේ අභිනන්දති අභිවදිත අජෝසායිතිත්ති කියන ඒවා දේව කරනවා නම් තමයි ওই මමකාරයේ වෙන්නේ මම හැදෙන්නේ. එහෙම කරන්නේ නැත්නම් නාභිනන්දති නාභිවදිත නජෝසායිතිත්ති කියලා ගත්තහම ඒ එකක්වත් තමන් ගන්නේ නැහැ. එක රූපයක්වත් ගන්නෙ උපාදාන ස්කන්ධයට ඇතුළත් කරගන්නේ නැහැ. ඒ ගන්නේ නැති තාක්කල් තමන්ගේ මනස අස්කන්නාසාදී ඉන්ද්‍රයන් ඔක්කොම ශුන්‍ය වෙනවා. ඉතින් මේ විදිහට මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම මේ දේවල් වලින් අයින් වීම හේතු කොටගෙන උපාදාන නිරෝධය, ඒකෙන් භව නිරෝධය, භව නිරෝධයෙන් ජාති ජරා මරණ මේ සියලු දුක් රාශී නැතිවීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මම කෙටියෙන් දේශනා කරන තත්ත්වා තෘෂ්ණාක්ෂය මුක්ති ධර්මය නිතර දරව කියලා. ඉතින් මේ අර සාති භික්ෂුව මහත් තෘෂ්ණා නැමැති දැලෙහි බැඳිලා ඇවුරුණා ඇවිලිච් මේකේ ඇලිච්ච පුද්ගලයෙක් කියලා සලකන්නේ කියලා මේ අනිත් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ විදිහට මේක ඉතින් තථාගතයන් වහන්සේ කිව්වේ මෙතන කෙටිනොයි දේශනා කළේ කියලා. ඉතින් මේක ඇත්තට ගැටියෙන් තමයි ඉතින් දේශනා කරලා තියෙන්නේ. අපිට උගා දිගයි වගේ වෙනුනට ඔය ආහාර හතරේ ප්‍රශ්නේ බොහොම දිගට ගමන් කරනවා. ඉතින් ඒක නිසා කියන්න පුළුවන් මේක කෙටියෙන් තමයි දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි මේ සූත්‍ර දේශනාවේ මේ තියෙන්නේ. ඉතින් හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මේ කොහොමද අපි මේ විදිහට අපි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ, ඊළඟට කොහොමද අපි මේකෙන් අපි ගැලවෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දීර්ඝ වශයෙන් අනිත් ධර්මයන්ට වඩා දීර්ඝ වශයෙන් මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. නමුත් මෙතනත් අර කෙටි බව කියන එක තියෙනවා. මොකද ගොඩක් ඒ තණ්හාව සම්බන්ධයෙන් නැති වෙන විදිය ඉතින් විවිධාකාරයෙන් බලන්න ඕනේ. මේක මේ ආහාර හතර සම්බන්ධ කරගෙන එතනයි මේ කෙටි බව කියන එක තියෙන්නේ. හොඳයි, අපි එහෙමනම් දැන් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર වාලා කතා කරන්නේ මේ මොකද කාලේ අපිට ඇරින්න බැරි නිසා ડોક્ટરගේ එකයි මේ එකේ ප්‍රයෝජන ගැති නිසා මේ ડોક્ટર මම මේ ප්‍රශ්නයක් අහන්නේ. එක දවසක් මම යනකොට මේ විදගෙන යනකොට එදා හොඳ අවුව තියෙන දවසක්. ඉතින් මනසත් හරි බැලන්ස් එකේ වගේ තිබෙන මනසත්. ඉතින් මම හිතුව මොකක්ද දැන් මගේ මේ තියෙන හිතේ තත්ත්වය කියලා. බලනකොට මට තේරෙනවා හොඳට ඉර පායලා තියෙනවා. හොඳ ලස්සන දවසක් නිසා මගේ හිත එක්තරා මේ අදුක්කම සුඛයක වගේ තැනක තියෙන්නේ කියලා. ඒදොර මම හිතුව මේ අදුක්කම සුඛයත් දැන් මේක වෙනස් වෙන එකක් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවනේ. දැන් ඕන එක්ක වලාකුලක් ඇවිල්ලා මේ ඉර වහ ගන්න පුළුවන්. ඒකට හේතු නැතුව යනවා. එතකොට මහා උලගක් ඉන්න පුළුවන්. ඔය ආදි වශයෙන් මං හිතීත ගියා. නමුත් මේ හිතමින් බට අදුක්කම සුඛේ කියන ඒ සමබරතාවය දැනනවා ડોક્ટર. ඉතින් ඒ මං හිතුව මම මේකේ තියෙන සමබරතාවය මේකේ උතර මානසික සැනසීමක් ලැබෙන එක වැරදිද? මොකද ඒක තුර කොහොම හරි මේවා හිත අරග තුර ඉන්නවා ડોક્ટર. ඉතින් මං හිතුවට ડોક્ટરගෙන් අහන්න ඕනේ. මොකද වේදනාව දැනනකොට ඒව නවත්තන්න බෑනේ ડોક્ટર. මොකද කවුරු හරි දැන් ගැහුවොත් ගැහිමේ වේදනාව දැනෙනවා. එතකොට කවුරු හරි කියන්නේ ඒ සුඛ වේදනාව දුක වේදනාව තුනේ දැනෙනවනේ. ඒකට කොහොමද? එතනමට මතක් වුණා රාතන් වහන්සේලා සමහර වෙලාවට ගංගාව ළඟට ගිහිල්ලා ඒව ගැන වර්ණනා කරා. මේ ගංගාව ගලව බසිනවා කියලා මං ත්‍රිපිටකයේ තැන් තැන් වල කියවලා තියෙනවා. එහෙම වර්ණනා කරපු අවස්ථා. එතකොට ඒකේ වෙනස් වීමේ ස්වභාවය දැනගෙනනේ රාතන් වහන්සේලා කියන්නේ තෘෂ්ණාව අතහැරලා නේද? මොකද ડોક્ટર ඒ අවස්ථාවක කොහොමද මනස ක්‍රියා කරන්නේ?
ඔව්, දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් අදුක්කම සුඛය කියන එක ගැන හුඟා මේ භාවනා කරන්න කෙනෙක් දන්නේ නැතිකම තියෙන හුඟා කාලවලට. දැන් මේ සංස්කාරයන් අපිට ඇති වෙනවනේ. මේ සංස්කාරයන් ඇති වෙන්නේ සංස්කාරයේ ඇති වෙන විදිහ දන්නේ නැත්තම් අපි ඒ සංස්කාරයේ ගැන ඒ උපේක්ඛාවක් කියන එක හරියට ඇති කරගන්නේ. දැන් සංස්කාරයෙන් අපි විඥානයක් හදනවා. මේ විඥානේ හදලා මේ විඥානේ අපි යම්මාකට නිත්‍යභාවය කියන එක ගත්තාම තමයි අපි ওই පාර දිගට ගිහිලා මෝහයට යන්නේ. අපි ඕක හොගා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ওই පාර ගිහිලා තියෙන නිසා අපේ ඔතන අනුසය ධර්මයේ කියන එක පවතිනවා. එතකොට දැන් අපි මේ මිනිස් අනුසය ධර්මයේ තියෙනවයි කියන එක හරියට දන්නේ නැහැ. අනුසය ධර්මයේ තියෙනවයි කියන එක දන්නේ නැතුව එතකොට දැන් මේ පාර දිගේ තමම යන්නේ නැහැ කියලා හිතුවා වුණත් අර ඉර පායලා තියෙනවා මෙහෙමයි කල්පනා කළා වුණත් අපි ඕක දන්නේ නැතුව අපි ඕක යනවා. එතකොට සංස්කාරයෙන් හැදෙන සංස්කාරයට උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් බවක් ඇති වෙනවද කවදා හරි? අන්න එතින්දි තමයි මේකේ බලන්න පුළුවන් වෙන්නේ මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට සංස්කාරයෙන් හැදෙන සංස්කාරයට උපේක්ෂාවක් ඇති වෙන්න නම් කෙනෙක් දැනගන්නට ඕනි යථාභූත ඥානයෙන් උතු ආභූත කරගන්නට ඕනි මේ සංස්කාරයන් මං හදන හැම සංස්කාරයක්ම ගත්තාම දැන් අපි හිතමු අදුක්කම සුඛ වේදනාව කියන එක ඇවිල්ලා මේ සංස්කාරයෙන් හදන විඥානයෙන් තමයි මම දැනගන්නේ. එතකොට විඥානයේ අනිත්‍යභාවය කියන එක මම දන්නේ නැත්තම් ඒ කියන්නේ මේක හැදිච්ච විදිය මම දැනගන්නත් ඕනි, ඒ කියන්නේ සමුදය ධර්මයේ දැනගන්නත් ඕනි, අස්තංගමේ කියන එක දැනගන්නත් ඕනි. හුඟවදෙනි දන්නේ නැත්තේ ඔය සමුදය කියන එක යම් ආකාරයකට ඒ භාවනා කිරීම නිසා දන්නවා. නමුත් අස්තංගමේ ප්‍රමාණය බලන මදි නිසා අස්තංගමේ කියන එක හරියට දන්නේ නැහැ. මේකත් නැති වෙලා යනවා කියන එක අර යථාභූත ඥානින් උතු දන්නේ නැති. ඒක දැනගන්න නම් ඉතින් ටිකක් තව ධර්මීය තමන්ගේ ඒ කියන්නේ මාර්ග චිත්තයන් ඵල චිත්තයන් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද එතෙන්දී මේ මාර්ග චිත්තයන්ගේ ඵල චිත්තයන්ගේ දැනගන්නවා මේක මේ විඥානාහාරයේ ගිහිල්ලා තමයි මේ මට මෝහසල්ලේ කියන එක ඇති වෙන්නේ. මේ මෝහසල්ලෙන් ඇති වෙච්ච අවිද්‍යාවෙන් තමයි මම මේ සංස්කාර කරන්නේ කියන එක. මෙන්න මේක තේරුම් ගන්න මේකට ඉහළ ධර්මයක්. ඒක තේරුම් ගත්තයින් පස්සේ තමයි කෙනෙකුට මෙතනදී හරියට හිතන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි හිතනවා. නැත්තම් අපි උත්සාහ කරනවා. අපි උත්සාහ කරන්නම ඕනි. එහෙම කිරීමෙන් තමයි මේකේ අපිට කවදා හරි කරගන්න පුළුවන් වෙන්නේ. අර පස්සේ කියපු දේ ඵලයන් ඇති වෙන්නේ ඒ පුද්ගලයා මේ විදිහට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට දැන් අපි ඔය හිතපු දේ විදිහට හොඳයි. නමුත් නිතරම අර අස්තංගමිය බලන්න පුරුදු වෙන්න ඒ අදුක්කමසක වේදනාව ආවයි කියලා ආවොතින් හොඳට කල්පනා කරන්න මම අස්තංගමිය බලන්න ඕනිමයි කියලා. සමුදේ නෙමෙයි අස්තංගමිය කියන්නේ සමුදේ කියන එක යම් ওই අදුක්කමසකේ කියන එක කතා කරනෝ නම් මිනිස්සෙක් ඒ පුද්ගලයා යම් ආකාරයකට ඒ සමුදේ කියන එක යම් වූ වැටහීමක් තියෙනවා. ඒ නැති ඇත්තේ තමයි අස්තංගමිය කියන එක. මේක නැති වෙනවා කියන එක ගැන හැඟීම ස්වභාවය මදිකම්. මොකද මේ වෙනකොට ධර්මකාරණා බර ගණනාවක් මනසට ඇවිල්ලා පැටලිලා ආපු දෙයක් මෙතන තියෙන්නේ. ඉතින් මේවා ඇති වුනහම මේ නිසා අපිට හිතාගන්න බැරි වෙනවා මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි නිතරම හිතන්න ඕනේ මේ අදුක්කම සුකුනහම අස්තංගමේ මම බලන්නම ඕනි කියන එක. එහෙම කල්පනා කරොත් ඒ පැත්තෙන් ඒකේ Nirodha වෙන්නේ මේකයි කියන එක තේරිලා එතනින් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. මේකත් නතර වෙනවා කියන එක අර යථාභූත ඥාණයෙන්ම දැනගන්න පුළුවන්. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
දැන් මේ මම ඔය සමාධි භාවනා සූත්‍රය අනුව සම්මුතිය අස්තංගමේ බලගෙන යනකොට දැන් ඔය ලලිත් කියපු විදිහට එක්තරා ජීවිතේ ගත්ත අරමුණක් මට ඇති වෙච්ච අරමුණක් සතුබයි කියලා ගත්ත අරමුණක් විදිහේ බලාගෙන ගිහිල්ලා සම්මුතිය බලනවා. එතකොට සම්මුතිය දිගට මේ කියන්නේ අර ඊට පස්සේ එනවා ඊටට හේතු අරසුබයි කියලා අරන් ඊට පස්සේ ආහාරය නිසා අපින් කර අරසුබයි කියලා අරන් එතනින් උපාදානය වෙලා එතකොට එන්නේ කිවිල්ලා ඒ ආහාරය ඉන්න ඒ රූපේ උපාදානය කරගෙන ඉන්න හැටිම තේ රූපේ විඥානීය රූපේ බැහැගෙන ඉන්න හැටි ඇතිලා ඒක සමුදේ පැත්ත දිගටම බලාගෙන යනවා අස්තංගමයක් බැලෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ වෙලාවක මම අස්තංගමේ වෙනම බලනවා. එතකොට දැන් මම දවසක් සතිපට්ඨාන මට මතක් වුණා සතිපට්ඨාන සූත්‍රය කියනවා නේද කොහොම සමුදේ බලන්න අස්තංගමේ බලන්න ඊට පස්සේ සමුදේ වය එකට බලන්න කියලා. ඕකේ තේරුම මට සුට්ටක් මම අර දෙක වෙන වෙනම බලනවලලි එකම වෙලාවක නෙවෙයි දෙවා පාරකට.
ඔව්. දැන් එතකොට පළවෙනි පාරේ බලපු සමුදය දැන් දෙවෙනි පාරේ අස්තංගමේ. ඊනකට අපි හිතමු තව දවසක ගිහිල්ලා සමුදයයි අස්තංගමයයි දෙකම බලන්න පුළුවන් වුණා කියලා. මේ කියන්නේ ඊ타මත්ම වේගයෙන් මට සමුදය දකින්න පුළුවන් කියන එකයි. ඊ타මත්ම වේගයෙන් මට අස්තංගමේ දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මම මේක පුරුදු කරලා තියෙනවා. දැන් ඔය කිව්ව දෙයම තව තවත් වැඩි වීමෙන් මොකද වෙන්නේ? ඒ රූපය සම්බන්ධයෙන් සමුදය මොකද අර ඒ තරම් කාලයක් බලලා තියෙන හින්දා බොහෝම ඉක්මනින් සමුදය මතක් කරනකොට මේක මෙහෙමයි කියලා අර පළවෙනි දවසේ බලපු ප්‍රතිඵලය දෙවෙනි දවසේ බලපු ප්‍රතිඵලය ඒක කොහොම හි තීරණ පරිඥාවන් Tamanට ඇති වෙනවා. අස්තංගමී බැලීමෙන් ඒවා යම් කිසි තීරණයක් අරගෙන තියෙනවද මේව ඔක්කොම විපරිණාමයටපත් වෙන ජරාවට යන මේ නැති වෙලා යන මේ රූප මෙහෙමයි කියලා අස්තංගමී කල්පනා කරලා තියෙනවද? අන්නේ අස්තංගමීන් ඇතිවෙච්ච තීරණ පරිඥාවන් එකපාරට ඇති වෙනවා. එතකොට මේ දෙකම එකපාරට ඇති වෙනවා නම් අන්න සමුදේ වය කියන එක දෙකම එකපාරට බලන්න පුළුවන්. මතක් කරපු ගමන් දෙක. ඒ කියන්නේ අර ඒ තරම් කාලයක් අපි එක බලලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ගැන අන්තිමට ගත්තාම අර උපේක්ඛාව හොඳට එන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ මේක ගැන මට නිකන් සිහි කරනකොට මට සමුදියත් පේනවා අස්තංගයත් පේනවා. ඒ දෙකම එකපාරට පේන තත්ත්වයට මනස ගිහිල්ලා තියෙනවා. අන්න ඒකයි එතන පෙන්වන්නේ සමුදිය අස්තංගේ හරිය වැදගත්. ඕක මේ ඉහළ සමාධියේදී විතරයි හැබැයි ඕක කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරලා කරලා පුරුදු වෙලා ගිහිල්ලා ඒ යම් කිසි වස්තුවක් ගත්තාම මේක අර දැන් අපි හිතමු ජාතිය දුකයි කියලා බලපු එක්කෙනෙකුට එක බලලා ඊතර ජාතිය නිරෝධය කියන එක මේ විදිහයි කියලා බලපු එක්කෙනෙකුට එක පාට ජාතියයි කියනකොට ওই දෙකම මතක් කරගන්න පුළුවන් වෙනවා. එක මොහොතේදී සිහියෙන් එනවා. මේක මෙහෙමයි මේක නැති වෙන්නේ මෙහෙමයි කියන එක. අන්න ඒ தത്വෙට يعني වචන දෙකෙන් වැඩේ ඉවර වෙන විදිහට යනවනම් අන්න ඒක තමයි පෙන්වන්නේ.
එවන් තමයි ලලි එකම උදාහරණයක් දැන් උදාහරණයක් විතර කන සම්බන්ධයෙන් බොහොම සතුටු වෙච්ච දෙයක් සංගීතයට. ඒතකොට ඒක ගැන අභිනන්දනය කරලා මේ විදිහට වැටුණා කියලා දැනගෙන සම්බේ බලලා ඊට පස්සේ එන්නේ ඒ කියපු පොටික්ලර් අරමුණ සම්බන්ධයෙන් නම් අත්ංගමයක් ඒකම බලන්න පුළුවන්. දැන් වෙන මම ගන්න රූප සම්බන්ධයෙන් එහෙම අත්ංගමෙන් නැතිවෙන්නත් තමයි ඒක බලන්න අමාරු නේදනේ. එහෙම ඒක තේරෙන්නේ
ඔව් දැන් එතන දෙකක් තියෙනවා ඒ කිව්ව දේ. පළවෙනි එක තමයි අර ඒ රූපයට ගාපු ඇති කරගත්තා වූ සමුදය කියන එක හැම රූපයක් කෙරෙහිම තමාගේ මනසෙන් ඇති කරගෙන නැහැ. ඒතකොට ඒක නිසා තමයි අර තමන්ගේ දක්ෂතාවය නැත්තේ මේ රූපයටත් අනිත් රූපයටත් හැම රූපයටම මේකයි කියන එක. ඒතකොට ඒක අර සමාධි සහිත සිතින් ප්‍රඥාවෙන් හොඳට මේක කින්දා බහැලා මේක බලලා තියෙනට ඕනි මේක ගත්තත් මෙහෙමයි කියලා. මට මතකයි එක කාලයක් තිබුණා මම භාවනා කරනකොට දැන් මගේ රූපේ ඇති වෙන විදිය මෙහෙමයි කියලා බලනවා. එතකොට දැන් ඊළඟට මේ ගස්වැල් කොහොමද මේවා ආවේ? ඔය විදිහට බලහෙනම් මේ පෘථුවිය. ඉතින් එතකොට දැන් ඔන්න පොඩක් ප්‍රශ්නයක් ආව. කොහොමද එතකොට මේ පෘථුවිය කියන එක මගේ තණ්හාවෙන්ද මේ පෘථුවියත් ඇති වුනේ? එතකොට අග්ගන්න සූත්‍රය එහෙමම පොඩක් මතක් වුණාම අන්න කල්පනා වෙනවා ආ එහෙමනම් මේ අපේ සාමූහික තණ්හාව මේ විදිහට තමයි මේකත් ඇති වෙලා තියෙන්නේ කියන එක. ඒ වගේ අර එතකොට මේ ප්‍රශ්නේ විසඳුනහම තමයි අර එතකොට සමුදේ මේක සම්පූර්ණයෙන් වෙනවයි කියලා තමන් දකින්නේ. එතකොට එතෙන්දී මේ වෙනකොට තමන් හැම රූපයකටම මේ සමුදේ හැම එකේම වෙන්නේ මෙහෙමයි කියන தത്വෙට මනස ගිහිල්ලා තියෙනවනම් අන්න අර සාධාරණ කරලා තියෙනවා. අන්න එතකොට තමයි අර ප්‍රත්‍යක් වෙන්නේ. නැත්තම් තියෙන්නේ හේතු. හේතුව කියන්නේ අර ඒ දෙයට බලපු දෙයට විතරයි නෙවෙන්නේ. ප්‍රත්‍ය කියන එක ගත්තාම ඒක ඇවිල්ලා මේ මුළු විශ්වයටම සාධාරණ උදයක්. අසාධාරණ ධර්මයෙන් කියලා කියනවා. මේ සාධාරණ ධර්මය. අසාධාරණ ධර්මය තමයි හේතු වෙන්නේ. එතකොට දැන් මේක හොඳට බලලා තියෙනවා නම් හැම රූපයකටම මෙහිමයි කියලා එතෙන්දී අපිට එනවා ඔය කියන ධර්මයේ එනවා. ඊළඟට අස්තංගමිය තර විදියටම බලලා තියෙන්න ඕනේ හැම ධර්මයක් සම්බන්ධයෙන්ම මේක නැති වෙන්නේ මෙහිමයි කියන එක. තමන්ට සැකයක් හිතන් දැන් අපි හිතමු එහෙම මගේ වෙන කෙනෙක්ගේ ශරීරයට මට අස්තංගමයක් ගැන කල්පනා වෙනවා මෙහෙමයි කියලා. හැබැයි මගේ ශරීරයට අස්තංගමයක් නැත්නම් එතකොට ඒක සම්පූර්ණ වෙලා නැහැ. ඒතර මගේ ශරීරයට වෙලා විතරක් තියෙනවායි කියලා හිතුවට අනිත් අයගේ ශරීරය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් මගේ එක ශරීරයේ ලෙඩ වෙලායි කියලා හිතන්නකෝ. දැන් මට කැන්සර්. ඒක හින්දා තමයි මේක නැති වෙන්නේ. නමුත් අර පුද්ගලයා අර හොඳට ඉන්නේ. අර ඕන තරම් අනිමිස හොඳට ඉන්නේ. අවුරුදු 100 ඉන්නේ 200 ඉන්නේ අන්න එහෙම කල්පනා කරන්න. එහෙම හැඟීම් තියෙනවානේ. එතකොට අදීත කාලෙත් 80000 හිටියා එහෙම කල්පනා කරන්න ගත්තාම එතකොට දැන් පේනවා අර සාධාරණයේ කියන එක 80000ක් නෙමෙයි මේ 84 මේ කියන්නේ මේ කප්පයක් හිටියා වුණත් 84000යි කප්පයක ජීවත් වුණා වුණත් ඒ පුද්ගලයා නැති වෙනවායි කියන තරමට අස්තංගමේ දන්නවනම් අන්න එතකොට තමයි අර සාධාරණ තත්ත්වෙට තියෙන්නේ. එතකොට අපි හොඳටම අර අපි ඔක තමයි අර භාවනා පුළුල් කරන්න ඕනි කියන්නේ. භාවනා පුළුල් කරන්නයි කියන්නේ දැන් අපි කියවනේ අපි අර දැන් අභිනන්දති අභිවදති කියනකොට ටීවී එක වගේ උදාහරණයක් ගන්නවා. එතකොට ඒක හරියන්නේ නැහැ. ඒක විතරක් මදි. ඊට පස්සේ අනිත් ඒව ගන්නවා. එහෙම දිගින් දිගට බලන්න ඕනේ. ඔය බලන එක තමයි සම්පූර්ණින් තථාගතයන් වහන්සේ පුරුල් කරලා පෙන්වුවේ. මේ මොකද්ද මේ දුක්ඛ සමුදය සත්‍ය පෙන්වනකොට. එතන පෙන්වන්නේ මේ ඇහැයින් යම් කිසි ආකාරයකට ප්‍රිය වෙනවද? එතන තණ්හාව උපදිනවා. කන, නාසය, දිව, ශරීරය, මනස. ඊළඟට තථාගතයන් වහන්සේ මේක තවත් පුරුල් කරලා පෙන්වුවා. මේක මේ ස්පර්ශය, රූපය, ශබ්දයේ, ගන්ධයේ ඔය විදියට. ඊළඟට ස්පර්ශය. ඊළඟට පෙන්නවා විඥාණය. සතුට වෙනවද ඒ තැනද? ඊළඟට පෙන්නවා මේ විතක්ක ਵਿਚාර. ඔය විදියට අර බලන්න පුළුවන් උදාහරණ ටික සම්පූර්ණයෙන් මේ ජෙනරලයිසේෂන් එක කියන එක සාධාරණකරණේ තථාගතයන් වහන්සේ එතනින් පෙන්නවා. මේ ඕනම එකක් සම්බන්ධයෙන් මේක මේ විදියට තමයි මේ ධර්මයේ කියන්නේ. කන්න මේ විදියට අර පුළුල් වුනොත්ින් තමයි අපේ මේ ප්‍රඥාව හරියන්නේ. නැත්තම් අපි එකක් අතහරිනවා, තව එකක් තාම අල්ලගෙන ඉන්නවා. මං හිතන්නේ පැහැදිලි කියලා.
පැහැදිලියි තර හොඳ ලක්ෂණයි උදාහරණ ටික. අනිත් එක්ස්පීරියන්ස් එක ගුලින්ගේ බොහොම
තියෙනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર අනතුංග මේ සූත්‍රයේදී කියුණා මේ ආහාර නිසා තණ්හාව ඉපදෙනවා, ඊළඟට තණ්හාව නිසා නැවත ආහාර හදනවා කියලා. එතකොට අර ආහාර හතර අර වැරදි විදිහට පාවිච්චි කිරීම නිසා තණ්හාව හැදෙනවා බව භාවනා කරනකොට අපි ඒක මෙනෙහි කරනවා. එතකොට තණ්හාවෙන් ආපහු ආහාර හැදෙන හැටි පොඩ්ඩක් විස්තර කරලා දෙන්න
ඕනේ. අපි ගිය සතියේ බැලුවා මේක මේ තණ්හාවෙන් ආහාර ඇති වෙන විදිහ. දැන් ඒ කියන්නේ ආහාරයෙන් තණ්හාව කියන එක පැහැදිලි කිරීමෙන් තමයි තණ්හාවෙන් ආහාරය කියන එක පේන්නේ. දැන් අපි කබලිකාර ආහාරය නිසා අපිට අර අසුබේ සුබයි කියලා විපල්ලාස එහෙම ඇති වෙනවනේ. එහෙම ඇති වුණාම මම හිතන්නේ ඒ කොටස දැන් මතක ඇති. ඒක නිසා අපිට රාගය එහෙම ඇති වෙනවායි කියලා අපි කතා කළා නේද, සාකච්ඡා කළා. එතකොට ඒ විදිහට ගිහිල්ලා අපිට ඇති වෙනා වූ ධර්මයන් හේතු කොට දමං අද යම් කිසි කෑමක් කාලා මේ කෑම සම්බන්ධයෙන් මම රස විඳලා තිනවද, ඒ කෑම ඊළඟ දවසේ මම දකින්නකොට මට මොකද වෙන්නේ? එකපාරටම මර සංස්කාර ස්කන්ධයේ විසින් මට මේක මතුකොල්ල පෙන්නනවනේ මේ එදා කාපු කෑම කියලා. මෙන්න ඔයා එදා කාපු කෑම. මෙන්න ඒකේ රස. මේ විදිහට අර මේව ගොඩක් ඇති වුණා තාමත් ස්පර්ශ කළවත් නැති දේ. එතකොට මේම ඇතිවීම හේතු කොටගෙන අපි නැවතත් අපේ ඇතිවෙනවනේ අර රාගය, කියන්නේ රාගයේ පැත්තට යනවා, භවයට යනවා, ওই විදිහට ද්වේෂය ඔක්කොම මේ සල්ලයන් දක්වා අපි ගමන් කරන්න පටන් ගන්නවා නේද? එතකොට දැන් මෙහිම ගිහිල්ලා පුද්ගලයෙක් අන්තිමට මෝහ සල්ලේ දක්වාම මම මේ කෙටියෙන් කියන්නේ ඊසතියත් කිව්ව නිසා. එතකොට මෙහිම ගිහිල්ලා මේ මෝහයෙන් අගතියට යන කම්ම මේ පුද්ගලයා ගමන් කරනවා. එතකොට මේ විදිහට ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? මැරෙනවනේ. කවදාකද ජාති, ජරා, ව්‍යාධි, මරණය කියන එක ඇති වෙන්නේ. මේක ඇති වුණාට පස්සේ මේ පුද්ගලයාට ආපහු මේ ශරීරයක් හොයනවා නේද? ආපහු කොහෙන් හරි ශරීරයක් අපි හොයන්න පටන් ගන්නවා. එතකොට දැන් ආපහු මොකද්ද මේ හදන්නේ? ආපහු මේ කබලිකාර ආහාරයම නේද අපි තනන්නේ? අර තණ්හාවෙන් නිහිල්ලා අර අම්මයි තාත්තයි එකතු වෙලා ඒ සුක්‍රාණු සහිතව ඒක අල්ලගෙන ඉඳ ඔන්න දැන් අන්න අපි ආපහු ආහාරයක් කියන එක. දැන් එතකොට තණ්හාවෙන් ඇවිල්ලා ආපහු උන ආහාරයක්. ඉතින් මේ ශරීරයක් කියන්නේ මේ ශරීරයක් තනුවයි කියන්නේ ඉතින් ආහාරය හැදුවයි කියන එක තමයි. එතකොට තණ්හාව ආහාරය නිසා අපිට පෙනුණා අපි මෝහය අගතියට යන කම්ම අපිට ඔන්න දැන් ඇති වුණාය කියලා. ඔන්න තණ්හාවන් සහිත ඔක්කොම දේවල් ඇති වෙලා ඒකෙන් මෝහයටත් අගතියටත් ගියායි කියලා. කබලිකාර ආහාරය පටන් ගත්තා, මෝහයෙන් අගතියට යන කම්ම මම ගියා. මෝහයෙන් අගතියට ගම් ගිහිල්ලා මම මලා. මැරුණාට පස්සේ මම ආපහු මේ ශරීරයක් හොයනවා. එතකොට දැන් මනෝමය කායකින් ඉඳලා හරි අර අතන අර විදිහට අම්මයි තාත්තා කෙනෙක් එකතු වෙන තැන, පුද්ගලය දෙන්නෙක් එකතු වෙන තැනට ගිහිල්ලා අන්න අරකට අල්ලගෙන ඉඳලා මං ආපහු මේ ආහාරය කියන එක ඇති කරගත්ත. විඥාන ආහාරයේ ආහාරයක් වුණා ඉතින්දි. ඒ ආහාර වෙලා ඔන්න අතින් කබලිකාර ආහාරය ඔන්න ආපහු පැවැත්තුවා. දැන් බලන්න ආපහු මේක රවුමට යනව නේද කියලා. ඒතකොට දැන් මේ මගේ ශරීරය මං හදාගත්ත කියන්නේ ඔන්න මං කබලිකාර ආහාරයක් ඇදුවා. කිඹුලකට දුන්නා නම් ඒ සතා මේක කනවා. ඒ වගේ තමයි අර ආහාරයෙන් අපිට තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව හේතු කරගෙන ආපහු අපි ආහාරය හදනවා. පැහැදිලිද ඒක?
ඔව් පැහැදිලි ડોક્ટર අනතුංග. එතකොට එතනදී මේ අපි ජීවත් වෙලා ඉනකොටත් ආයෙ ආහාර හදනව නේද? මැරුන්නේ
නැහැ. ඔව් ඉන්නකන් ඉතින් ඊළඟට ආපහුත් කරනවනේ. ඊළඟට ඉන්නමන් ඉන්න ගමන් අපි ඉන්න ගමන් කරන එකේදී අපි කතා කරන්නේ මේ අපිට ඇති කරන අපි දැන් මනෝ සංචේතන ආහාර. ඉතින් ඒවා අපි එන්නෙන් හදා ගන්නවා. දැන් මං අද නැති අද කාල නැති කෑමක් මං අලුතෙන් කෑමක් කාලා ඒ අලුත් කෑම හේතු කොටගෙන මං ආපහු ඒ සම්බන්ධයෙන් චේතනා ඇති කර ගන්නවා. එතකොට දැන් මනෝ සංචේතන ආහාර ඒක ඒව හදා ගන්නවා. විඥාන ආහාර ඒව හදා ගන්නවා. එතකොට මේකේ කෙලවරක් නැහැ. මේ ඉන්න ගමන් අපි ගෙනාවු කොටසක් තියෙනවා බැලුවහම අපේ අපේ පුරුද්දෙන් හැටියට විඥානීය ආහාර වෙලා ගෙනාවු ඒ සංස්කාර ස්කන්ධේ ඒ කොටස තියෙනවා. ඊළඟට ඒ කොටස භාවිතා කරමින් අපි තව තවත් ඒවා හදනවා. මෙතන යෝකනේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අර මේ රූපයක් දැකලා මේ අපි මේ අද සූත්‍ර දේශනාවෙ තිබුණේ මේ රූපේ මේ ප්‍රිය රූපේ රූපේ සාරජ්‍යති. ප්‍රිය රූපේ රූපේ සාරජ්‍යති. අප්‍රිය රූපේ රූපේ ව්‍යාපජ්‍යති. මේ විදිහට ගිහිල්ලා මේ පුද්ගලයා මේ පංච උපාදානස්කන්ධේ උපචයං ගච්ඡති කියලා කියන්නේ මේ ඒක ඇති කර ගන්නවා, වැඩි දියුණු කර ගන්නවා. එතකොට ඒක තමයි ඒ කරන්නේ. ඒ ඉන්න ගම. ඒ කරාට පස්සේ ඒ ඉන්න ගම අපි ආහාර ගන්න එක අපි සොයනවා. ඉතින් ඒක පැත්තකින් ඒ සාමාන්‍යයෙන් කරන දේ අපි ඒ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් ආහාර ගෙදිට ගේනවා, හදනවා, වගා කරනවා ඒ ටික. මේක මේට වඩා ඒ ගැඹුරට බලන්න ඕනේ. මේ 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 කොටස හරි ඒක අපි කරන බව ඒක හැමෝටම තේරෙනවා. මේ නොතේරෙන කොටස තමයි මේ ආහාර කොටසෙන් ඊපස්සේ මරණය ඇති වෙනවායි කියන එක කල්පනා කරන්න. මේ මරණය දැන් ඔය විඥාන ආහාරයේ කෙලවරට මෝහෙන් අගතියට ගිහිල්ලා ඇතිවෙනා වූ දුක්ඛේ තුනක් තියෙනවා. එකක් තමයි ඔය මරණය කියන එක. මරණය පරිදේවේ යම් පිච්ඡන් අලබති තම්පි දුක්ඛං කියන ඒ තුන ඇති වෙනවා. මේ මරණය ඇති වුණාට පස්සේ ඒ මරණය හේතු කොටගෙන අපේ ඒ අපිට දැන් කයක් නැහැනේ. මනෝමය කයකින් ඉන්නවා, කයක් නැහැ. එතකොට මේක දුකට පදට්ටාණයක් වෙනවා. හරියට දැන් මම බත් කකා හිටපු මට බත් අඬ නැහැ වාගේ. ශරීරයක් හැතුව හිටපු මට ශරීරයක් නැහැ වාගේ. මේ දුකට පදට්ටාණිය වෙලා මේ දුක හේතු කොට වෙනවා මට දුම්නසක් ඇති වෙනවා. ඒ දුම්නසෙන් සිත පෙළන්න ගන්නවා. මේක හේතු කොටගෙන මම ශෝක කරනවා. අනේ මට කයක් නැහැ. මගේ මේව තිබිච්ච මොකද උනේ මට? මේක මනෝ සංජේතන ආහාරයෙන් ඇති වෙන දුක්ඛේ තුනක් තියෙනවා. මේ ව්‍යාධියයි ශෝකයයි ඒ වගේම මේ අප්‍රියන්හි සම්පයෝගය කියන එක. ඒකට දැන් මම ශෝක කරනවා, මම කල්පනා කරනවා මොකද මට උනේ? මම ලෙඩ වෙලාද මලේ? ඒත් ওই විදිහට මගේ මේ සැකයන් හිතන් තියෙනවා. සල්ලයන් ඇවිල්ලා. මෙහෙම කල්පනා කරගෙන දැන් මම ඉතින් මේ වචනත් පිට වෙනවා. අනේ මට මොකද උනේ කියලා පරිදේවයන් කියන්නේ මම කල්පනා කර කර ඉන්නවා. ඒක නිසා බොහොම වෙහෙසටපත් වෙනවා. ඒක උපායාසය කියන්නේ. ඒ උපායාසය හේතු කොටගෙන භවය සිද්ධ වෙනවා. මොකද මම කල්පනා කරනවා දැන් මම කලාන්ත දාන තත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම මේක ගැන හිතලා බොහොම තත්වයටපත් වෙලා තියෙනවා. මේක තමයි අර හොයාගෙන යන්නේ. ඒ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොයාගෙන නැත්නම් ওই මනෝමය කායෙන් ඉන්න පුළුවන් නම් හරි හොඳයි. ඔය සාමාන්‍ය ඉන්නවාගේ නෙමෙයි බොහොම හොඳයි මේ පැත්තෙන් බැලුවහම. ඉතින් නමුත් එහෙම ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට දැන් මෙතෙන්දී මෙහෙම උපායාසයට ගිහිල්ලා මේ පුද්ගලයාට දැන් කොහොම හරි කයක් ඕනේ. ඉතින් අර අම්මා කොහෙද දෙන්නේ කෙක්කව වෙන තැනට ගිහිල්ලා අර ආපහු තමන් මේක හදා ගන්න ඕන. දැන් ඉතින් කබලිකාර ආහාරේ ඉඳන් ආපහු ওই ප්‍රශ්නේ පටන් ගන්න. මේ විදිහට අර මුලට සම්බන්ධ කරන්න. මෙතන දැන් මේ සාමාන්‍ය ජීවිතයේ වෙන ආහාර හොයනවා කියන එක ඒක හරි. ඒක එච්චරම අපිට මේ ධර්මයේ තේරුම් ගන්න ගොඩාක් උදව් උපකාර වෙන්නේ නැහැ. මෙහෙම දීර්ඝ වශයෙන් ගිහිල්ලා ආපහු හැදෙනවා කියන එක තමයි තමන්ට පෙරින්නට ඕනේ. ඒක වටහා ගැනීමෙන් තමයි එහෙමනම් මේක කරෝණ එක තමයි මම මේ මුළු සංසාරයත් ඉස්සේ කරගෙන තියෙන්නේ. මට තිබිලා තියෙන්නේ අන්තිමට බැලුවාම ප්‍රතිඵලය වශයෙන් ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, දුක්ඛ දෝමනස්ස, ශෝක පරිදේ, උපායාස, ප්‍රියංගෙන් විප්‍රේම, අප්‍රියංගෙන් සම්ප්‍රයෝගේ. යම් ඊළඟට මේ තමන්ට කැමති දේවල් ඒ නොලැබීම. මේ මෙන්න මේ 12 කියන එක තමයි මේ සම්පූර්ණයෙන්ම ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ දුක්ඛයන් 12 තමයි මට උරුම වෙලා තියෙන්නේ. මට වෙන දෙයක් උරුම වෙලා නැති කියන තත්ත්වයට මනසට හිතන්න නම් මේ විදිහට දීර්ඝව හිතන්න ඕන. හොඳයි, තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
දැන් වෙලා තියෙනවද තව පොඩ්ඩක්?
ආ, වෙලා නම් තියෙනවා.
කාටවත් නැත්තම් මම සතුටුයි. කන්න ලලි දැන් මෙතන අර අභිනන්දති අභිවදති දෝසාතිත්‍ති කියන කැල මේ දැන් ඔය අපි සමුදය බලාගෙන යනකොට මේක අනිත් මන් දාන එක දැන් මෙහෙම අපිට දැන් ওই කපලින්කාර ආහාරයත් එක්ක බලාගෙන ඇතුලට යනකොට මට මෙහෙම හරිදරලි දැන් ඇත්තටම කියනනම් අපි ඔය අභිනන්දනය අභිවදනය අධ්‍යසය පිටුටි කරන්නේත් අර රූපයක් ඇහැට ගැටුනම ඒ ගැටිච්ච රූපය අපි දැනගන්නෙම අර සුබ කියන සංඥාවෙන් පරණ පුරුද්දට. ඒක හන්දම නේද රූපේ මේ මේ අභිනන්දනය කළ සතුට හොයන්න යන්නේ රූපේ හොයලා ඊට පස්සේ ඒක බහැලා ඊට පස්සේ උපෙන්දි තමයි ඒක ඉස්පස් උපාදානය වෙලා ඊට පස්සේ යෝග වෙලා ඕග වෙලා ග්‍රන්ථ වෙලා ඒ ටික වෙන්නේ කියලා මට නිකමට මම බලාගෙන යද්දි එක දවසකට ඔළුවට ආවයි තේ ඒක හරිද දන්නේ නැලන්නේ.
ඔව් ඒක හරි. ඕක හරි කියන්නේ ඕක හරි ගැඹුරුයි. ඔතන තව චුටි පොඩ්ඩක් තියෙනවා මේ කතා කළ යුතු දෙයක්. දැන් අපි යම්කිසි ආහාරයක් අපි කාලා ඒක පුරුදු වෙලා ඒක තියෙනවා නම් ඕක අපිට ස්පර්ශ වෙන එක නෙවෙයි. දැන් එතකොට පටන් ගන්න මෙතන ස්පර්ශ ආහාරෙන් මේ අවස්ථාවේදී. දැන් ස්පර්ශයක් ඇති වුණාට පස්සේ දැන් මුලින් කතා කරේ කබලිකාර ආහාරය. කබලිකාර ආහාරයෙන් කලින් වෙච්ච කතාව අතීත කතාව. දැන් මේක දැන් ආපහු අපිට ඔන්න ස්පර්ශයක් ඇති වෙනවා. වෙන ගෙදරක තිබිලා හරි කොහෙන් හරි තමන්ගේ ගෙදර හරි ඒ කෑමක් දකින්න සුපර්මාකට් එකේ හරි. මේතර දැන් ඔන්න ස්පර්ශ ආහාරේ පටන් ගන්නවා. ස්පර්ශ ආහාරයේදී දැන් මේක දුක්ඛේ සුඛයි කියලා උපල්ලාසයක් අපිට ඇති වෙනවා. මේ දුක් මේක තියෙන්නේ ඇත්තම කියනවා දුක්ඛයක්. මම ඒක තව ටිකක් පැහැදිලි කරන්නම්. හැබැයි මට හිතෙන්නේ සුඛයි කියලා. මේ සුඛයි කියලා මට හිතෙන්නේ අර කිව්ව දේ මට කලින් සුභ වෙච්ච නිසා තමයි. කලින් ඕක සුභ වුණේ නැත්තම් මේක හරිතුම් තිත්ත දෙයක් කියලා. ඒක අසුභ වුණයි කියලා මට අකමැති වෙච්ච. එහෙම වුණා දෙයක් නම් තිත්ත වුණත් කෙනෙක් ඇරෙන්න පුළුවන්. අසුභ දෙයක් වුණා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ. ඒකනේ අර එකපාරටම දැක්කම මේකත් එක්ක මගේ මනස යන්නේ. මෙතන සුභ වෙච්ච දේ තමයි මට දැන් සුඛ වෙලා තියෙන්නේ. දැන් සුභ වෙච්ච දේ මෙතන සුඛ වුණා විතරක් නෙමෙයි මේ විපල්ලාසේ වැරදි වැටීම ඇති වුණා. මේ වැරදි වැටීම ඇති වෙනවත් එක්කම මගේ දැන් මේ වේදනාවට වෙන්නේ මොකද කියන එක බලන්න. වේදනාවක් ඇති වෙනවා ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන. ඒ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව මම සංඥාවෙන් දැනගන්නවා. ඒ සංඥාව නිසා මට මනෝ සංචේතනාවක් ඇති වෙනවා. මේ මනෝ සංචේතනාවේදී මම මේ දේ අනත්ත්‍ය අත්තා කියලා මට දෘෂ්ටියක් ඇති වෙනවා. ඔන්න උතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අර කලින් කාපු වෙලාවෙ මට ඕක වෙලා තියෙන්නේ. ආහාරය කලින් කාලා මට සුභ වෙච්ච වෙලාවෙම මට මේ දෘෂ්ටිය ඇති වුණා. මේ දෘෂ්ටිය හේතු කොටගෙන තමයි මම අරක ගැන හිතන්න පටන් ගන්නෙ. අර ආහාරය ගැන මං අභිනන්දනා කරමින් මේක සුඛයක් කියෙමින් මං පතමින් මේක ගමන් කරන්නේ අර දෘෂ්ටිය නිසා තමයි මට හිතන්න පටන් ගන්නවා මම මේක ගැන. මේ මනෝපවිචාරය කියන එක නැවත නැවතත් මේ මනසෙන් මේක ගැන අපි සිතනවා. මේ සිතන්න කැමැත්තක් තියෙන මොකද දෘෂ්ටිය මේක හොඳයි කියලා අර ඒක ගැන ඒක කල්පනා කරනවා. ඒක දෘෂ්ටිය එන තාකල් තමන්ට අර මනස අරක හිතන්න වෙනවා. දැන් බෙලක් වෙලාවට තම අකමැති හිතන්න. මම මේ භාවනා කරන කෙනෙක් ඒක තමයි නවත්ත ගන්න ඕනේ කියලා. ඒත් මේක හිතෙනවා මොකද අර දෘෂ්ටිය කැපෙනකම් මේක කරන්න බෑ. දෘෂ්ටියෙන් තමයි මේක දෙකින් දිගටම මේ මනෝපවිචාරයේ කියන එක පවත්වන්නේ. එතකොට දැන් අර මුලින් ඇති වෙච්ච අර අසුබදේ සුබයි කියලා පිළිගැනීමම තමයි මට මේ දෘෂ්ටිය ඇති වෙන්න හේතුව. ඒ දෘෂ්ටියම තමයි මට ඒ දෘෂ්ටිය කියනකොට නිතරම කල්පනා කරන දෘෂ්ටිය නිසා මට තියෙන මේ සංස්කාරය. මතක ඇතිනේ අර පාරලේ සූත්‍රේ රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංකාරෝ කියලා කිව්වා. මේ විදිහට මේ ගැනීම තමයි මේ සංස්කාරය වෙන්නේ. මේ දෘෂ්ටිය ඇතිවීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒත් දෘෂ්ටියයි සංස්කාරයයි අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. මේකෙන් ඇතිවෙච්චා වූ විඥාණයෙන් යම් කිසි දෙයක් දැනගන්නවද? ඒ දැනගන්නේ අර දෘෂ්ටි සහගත ස්වභාවයෙන්. දැන් අපි කිව්වා මේක අපි නිවැරදි විදිහට බලනවා නම් ওই කබලිකාර ආහාරයෙන් ගිහිල්ලා ওই අසුබේ සුබයි කියන විපල්ලාසය ඇති වෙලා ඇත්තම කියනවා නම් අපිට ඇති වෙනවනේ ජාතිය. ඔයකින් තමයි ওই ಜಾති කියන දුක්ඛය ඇති වෙන්නේ. ඡන්දෙන් අගතියට යනවා කියන්නේ තමන් මේ කැමැත්තෙන්ම තමයි අර මව කුසකට ගිහිල්ලා අරක අල්ලගන්න කැමැත්තක් ඇති වෙන්නේ. එතකොට ಜಾතිය පැත්තට යනවා. දැන් මේ ಜಾතිය ඇති උනායින් පස්සේ ඉතින් අපි දන්නවා මේකේ කාලයක් ගියාම ಜಾති ජරා ව්‍යාධි වෙලා මරණිය ඇති වෙනවා. ඉතින් මරණිය ඇති උනහම ඔන්න මට දුක්ඛය කියන එක ඇති වෙනවා නේද? මේ දුක්ඛය ඇති වුණාම ඕකක් තියෙනවා කබලිකාර ආහාරේ කෙරවලට තමයි ලියා ගන්න ඕන ලියා ගන්න ඕනි. අන්තිමට ඇති වෙන දේ තමයි දෙවිනි එක තමයි දුක්ඛය කියන එක. මෙන්න මේ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ ආහාරයේදී ස්පර්ශ වෙන්නේ ඇත්තෙම කියනෝ නම් මෙන්න මේ දුක්ඛය. කොහොම ඇති වෙච්ච දුක්ඛයද? අර ජාති දරා ව්‍යාධි මරණය කෙලවර ඇති වුණා වූ දුක්ඛය කියන එක තමයි මෙතෙන්දී ස්පර්ශ වෙන්නේ. මේ ස්පර්ශ වීමෙන් දුක්ඛයක් ස්පර්ශ වෙලා කවදාවත් සුඛයක් වෙන්න පුළුවන්. දුක්ඛයක් ස්පර්ශ වුණොත් අපිට ඇති වෙන්නේ දුක්ඛේම තමයි. හැබැයි අපිට හිතෙන්නේ කොහොමද මේක සුඛයි කියලා? මොකද අර මේකින් ඇතිවෙනා වූ ජරා ව්‍යාධි මරණය කියන එක නොදන්නා බව හේතු කොටගෙන ඇති වෙන දෙයක්. එතකොට මේක කිනකොට පැහැදිලි වෙනවා නම් මේ ස්පර්ශාහාරේ මට ස්පර්ශ වෙලා තියෙන්නේ මේ දුක්ඛය තමයි. මේකින් ප්‍රතිඵලය මොකද්ද? ජරාව. ඔය පස් ආහාරය කියලා වරින් ඇති වෙන්නේ ජරාව කියන එක. ඒ කියන්නේ විඥානේ මට අර දේ ගැන සමන් පවත්තන්න බැරි කම කියන එක තමයි තියෙන්නේ. ඉතින් මට මේකෙන් දෝමනසක් කියන එක ඇති වෙනවා. මේ දෝමනසය තමයි තියෙන්නේ අර සංඥාවේ. දැන් අපි ඇත්තම කියනවා නම් මේ ස්පර්ශ ආහාරයෙන් දෝමනස ඇති වෙනවයි කියන එක නොදන්නා පුද්ගලයානි මේක සුඛයි කියලා අරගෙන තියෙන්නේ. එතකොට දෝමනස තමයි මේ සංඥාවේ තියෙන ස්වභාවය තමයි දෝමනස ස්වභාවය. ඒ විදිහට තමයි මේක හරියට හිතනවා නම් කෙනෙක් හිතන්නේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ වැරදියට. එතකොට අපි අභිනන්දති අභිවදති අජෝසායිතිත්‍ති කියලා අපි ওই විදිහට භාවිතා කරන්නේ අර අසුභයේ සුභය කියලා ඇති වුණා වූ අර විපල්ලාසයන්ගේ දික්ටි විපල්ලාසෙ බොහොම තදින් අපිට බලපාන නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. පැහැදිලිද? මේක ටිකක් ගැඹුරුයි. මෙතන මේක ඇති වෙන ක්‍රමය ගත්තාම බොහොම ගැඹුරුයි.
තිරවසනයි.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર අනුතුංග, එතකොට ඒ දික්තියෙන් අපි ගන්න නිසා නැවත නැවත සංස්කරණය කරන්න අපි නැවත නැවත පස්සයටම යනවාද?
ඔව්, දික්තියෙන් ඇති වුණාම ඉතින් මිච්ඡා දික්ති, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, ඉතින් වැරදි පාරටම යනවනේ. අර දෘෂ්ටිය ඇති වුණාට පස්සේ දැන් බලන්න තථාගතයන් වහන්සේ පෙන්වන්නේම මතකනේ මහා චත්තාරිසක සූත්‍රය. එතෙන්දී පෙන්වනවානේ මහණෙනි මේ දෘෂ්ටිය තමයි පළවෙනියට එන්නේ. එතකොට මිච්ඡා දිට්ඨිය තමයි දැන් මෙතෙන්දී පළවෙනියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක නිසා මිච්ඡා සංකප්ප. ඉතින් මේ විදිහට දිගටම අපි ගමන් කරනවා. එතකොට දැන් මේ දෘෂ්ටිය අනුව මේ දේවල් ඔක්කොම අපේ සිද්ධ වෙනවා. එතකොට මේ දිට්ඨිය කියන එක ගන්නකොට නිතරම ගන්න මිච්ඡා දිට්ඨිය අනුව තමයි මේක ගමන් කරේ කියන එක. සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා දිට්ඨියත් ඕකත් හරි ගැඹුරුයි. සම්මා දිට්ඨිය ගත්තාම සාමාන්‍ය සම්මා දිට්ඨිය කියන එක ওই මනෝ සංචේතන ආහාරයේ හේතු වෙන දිට්ඨි පල්ලාස පැත්තෙන් මේ විදිහට ගමන් කරනවා. ගමන් නොකරනා වූ දේ තමයි ආර්ය වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන ඒවා. ඒ පැත්තේ ගමන් කිරීමක් නැහැ. අනිත් හැම දෙයක්ම, ඒ කියන්නේ කුසල වේවා අකුසල වේවා, මේ ආහාර හතර හරහා ගමන් කරනවායි කියලා කල්පනා කරන්න. මේ ආහාර හතර ගමන් හරහා ගමන් නොකරනා වූ යම් වූ ධර්මයක් තියෙනවද? ඒ තමයි ආර්ය වූ ධර්මය. අනිත් ධර්මයන් ඔක්කොම මේ කස්සේ යන්නේ. ඒක නිසා මේ ආහාර හතර ප්‍රශ්නේ තීරුම් ගන්න එක හරි වැදගත්. පැහැදිලිද ඒක?
පැහැදිලි ડોક્ટર අංග. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ડોક્ટર මේ අර දැන් ඔය ආහාර හතරට ඔය ජාති ජරා මරණ ව්‍යාධි ඔය 12 බෙදෙනවනේ ડોક્ટર. ඒ බෙදෙන ක්‍රමේ
අපි කොළම් හතරකට ලිව්වොත් කබලින් ආකාර ආහාරය පළවෙනි කොළම් එක, දෙවෙනි එක පස් ආහාරය, තුන්වෙනි එක මනෝ සංචේතන, හතරවෙනි කොළම් එකට විඥාන ආහාර දැම්මොත් ජාතිය පළවෙනි එකට දාන්න, ජරාව දෙවෙනි එකට, ව්‍යාධිය තුන්වෙනි එකට, ඊළඟට මරණය කියන එක හතරවෙනි එකට. පොඩක් මේක ලියනකොට අර ඒ කොලම් එකේ වම් අත පැත්තට වෙන්න ජාතිය ජරා ව්‍යාධි මරණ කියන එක වම් අත පැත්තට වෙන්න ලියන්න. එතකොට පුළුවන් නම් වම් අත පැත්තෙම පොඩ්ඩක් මෙහා පැත්තට වුණා නම් හොඳයි. ඒ කියන්නේ මේ කොලම් එකක මෙහා, මේ කියන්නේ වම් අත පැත්තේ තියෙන කොලම් එකට වෙන විදිහට ලියන්න. හැබැයි ඒක ඒ පාරෙන් තමයි එන්නේ. ඊළඟට ආපහු ලියන්න දුක්ඛ කබලිකාර ආහාරේ හරියටම කෙලින්ම එන විදිහට ලියන්න. ඒක කබලිකාර ආහාරෙන් ඡන්දාගතියට ගියා, දුක්ඛය තමයි එතන ඇති වෙන්නේ. ඒ කියන්නේ දෙවිනි රෝ එක මේ. ඊළඟට දෙවිනි එකේ තියෙන්නේ දෝමනස්සය, තුන්වෙනි එකේ තියෙන්නේ ශෝකය, හතරවෙනි එකේ තියෙන්නේ පරිදේවය. මේක මේ ධර්මයේ ඇත්තම කියනවා නම් මේ නැති වෙලා ගිය ධර්මයක්. මේ සාම්පති මහ බ්‍රහ්ම මහරහතන් වහන්සේ මට මේක කියලා දුන්නේ. ඊළඟට ආපහු දැන් අපි දැන් මුලින් ලිව්වා අපි ජාති ජරා ව්‍යාධි මරණ, ඊළඟට දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව දැන් පේනවා නිකන් අර පඩිපිල වගේ ආවේ. ඊළඟට පඩිපිල ඊළඟ පඩියට දාන්න පළවෙනි පාරේ උපායාසය, දෙවෙනි පාරේ ප්‍රියංගෙන් විප්පයෝගී කියන එක, තුන්වෙනි පාරේ අප්‍රියං හා සම්ප්‍රයෝගී කියන එක, හතරවෙනි පාරේ අර යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන්නේ ඒක. එතකොට දැන් අපිට පේනවා කබලිකාර ආහාරයෙන් ඇතිවෙනා වූ දුක්ඛයන් තුනයි, ජාතිය, ජාතිපි දුක්ඛ, ඊළඟට දුක්ඛය, උපායාසය කියන එක. එතකොට දෙවෙනි පාරේ අපිට තියෙනවා ජරාව, දෝමනස්සය, ප්‍රියංගෙන් විප්පයෝගය කියන එක. තුන්වෙනි පාර මනෝ සංචේතන ආහාරයෙන් ව්‍යාධිය, ශෝකය, අප්‍රියංගේ සම්ප්‍රයෝගය කියන එක. හතරවෙනි පාරේ මරණය, පරිදේවය, අර යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන එක. මේ විදිහටයි තියෙන්නේ. මේක පෙන්වන්න පුළුවන් මේකේ මේ මේ එකක් අනිත්‍යවත් එක්ක සම්බන්ධ වෙන හැටි, ජාති මනෝ සංචේතනාවත් එක්ක සම්බන්ධ වෙන හැටි. මේක හරී විශාලයි, මේක ගැඹුරුයි මේ ධර්මය. අපිට සමහරට මෙල්බන් වලදී මේ දෙසැම්බර් වලදී බලන්න පුළුවන් වේවි. ගැඹුරු ධර්මයක් යම් ප්‍රමාණයකට අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන් වේවි. මේ විදිහට බලන්න මතක තියාගන්න, අපිට කබලිකාර ආහාරය කිව්වහම මට ඇති වෙන්නේ ජාතිය ඇතිවලා මට දුක්ඛයමයි ඇති වෙන්නේ කියලා හිතන්න. ස්පර්ශ ආහාරයට හිතන්න ওই දුක්ඛය, කබලිකාර ආහාරය කියලා තියෙච්ච දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. ඒක ප්‍රතිඵලය තමයි දෝමනස්සය. මට වෙන මොකක්වත් නෙමෙයි ඇති වෙන්නේ, දුක්ඛේ මට දෝමනස්සය තමයි ඇති වෙන්නේ. අන්න ඒ කොටස අල්ලගන්න. ඒ කියන්නේ අර දෙවෙනියට ලියපු රෝ එක දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවේ තමයි මනසට හොඳට අල්ලගන්න ඕනේ. එතකොට දැන් පේනවා මේකේ ජරා වෙලා මට දෝමනස්සය තමයි ඇති වෙන්නේ කියලා. දැන් දෝමනස්සයයි, ඒ කියන්නේ ස්පර්ශාහාරය කෙරවල දෝමනස්සය වුණා. ওই දෙක මැද්ද තියෙන සංඥාව, එහෙමනම් සංඥාවට තියෙන දෝමනස්ස ලක්ෂණයයි කියලා හිතන්න. ඒ සංඥාව දෝමනස්ස ලක්ෂණය තියෙනවා. ඒ මනෝ සංචේතනාව, එහෙමනම් ඒකෙන් ඇතිවෙනා වූ සංස්කාරයේ තියෙන මොකද්ද? අර ශෝක ලක්ෂණය. ශෝක කරන ලක්ෂණය තමයි ඒක තියෙන්නේ. එතකොට ශෝකය කරන ලක්ෂණය මේ විදිහට සංස්කාරයේ තිබිලා ඒකෙන් හැදිච්චව විඥාණය, ඒකේ ප්‍රතිඵලය මොකද්ද? පරිදේවේ. අන්න මේ විදිහට අර ඒ මැද්දේ මනසෙන් වෙන කොටස් ටික හොඳට මනසට දාගන්න. මේක හරි ගැඹුරු ධර්මයක් මෙතන පැහැදිලි කරනවා කියන එක. එතකොට මේ විදිහට බලන්න පුළුවන් නම් කෙනෙකුට පේනවා කබලිකාර ආහාරය කිව්වහම එහෙමනම් මට දුක්ඛේ ස්පර්ශ වෙලා වෙන මොකද්ද මට හම්බෙන්න පුළුවන්? දෝමනස්සෙම තමයි මට හම්බ වෙන්න පුළුවන්. දෝමනස්යෙන් නම් මට තියෙන්නේ, ඒ කියන්නේ ඒ වන් වූ සංඥාවකින් හැදෙන චේතනාවකින් මොකද්ද මට තියෙන්නේ? ශෝකය තමයි කියන එක වැටහෙනවා. සංස්කාරයේ ශෝකගතියක් තියෙනවා නම් එහෙමනම් මට මොකද්ද පරිදේවේ වචන පිට කරන ගතියනේ තියෙන්නේ පරිදේවේ. අන්න ඒ ගතිය තමයි විඥානීය තියෙන්නේ කියන එක පැහැදිලි වෙනවා. මම හිතන්නේ ඒක දැන් ලියා ගන්න ඇති කියලා.
ડોક્ટર ලියා ගත්තා. මේ ඔබට තේරුවන් සරණයි ડોક્ટર. හෘදයාංගම බුද්ධාලම්බන කියන වචනය ડોક્ટર. මේක කවුරුත් අපිට මේ විදිහට කියලා දෙන්නේ නැහැ.
මටත් ඉතින් මේක මගේ වාසනාවට, ඕගලන්ගේත් වාසනාව, මේ සාම්ප්‍රති මහරහතන් වහන්සේ මේක මට කියලා දුන්නේ. මටත් පුදුමාකාර හිතුණා. මේක කියලා දීලා වෙලා එකපාරට හිතන්නත් එපා කියලා කිව්වා. මේ ඒ කියන්නේ පළවෙනි දවසේ භාවනාවට මට කියලා දුන්නේ ජාතියයි, දුක්ඛයයි, උපායාස එතන තුනයි, දෝමනස්සය, ප්‍රියංගේ විප්‍රයෝගයයි, අප්‍රිය සම්පයෝගයයි, ඔය හය. ඒ භාවනාව කළා. ඔය කිව්වා වගේම තමයි මටත් පුදුම සන්තෝෂයි. ඊළඟට උන්වහන්සේ මට කිව්වා, දැන් දරුවෝ ඔබට මහන්සි සමාධියට යන්න කිව්වා. ඊතුරු කොටස අපි හෙට එකතු වෙලා බලමු කියලා. ඊළඟ දවසේ ඔය ජරාවයි, ව්‍යාධියයි, ශෝකයයි බැලුවා. ඊළඟ දවසේ තමයි ඔය මරණ පරිදේව අන්තිම තුන බැලුවේ. ඉතින් ඒ වගේ හරිය ගැඹුරුයි. මොකද හරිය වෙහසක් වෙනවා මේක බලන්න ගියාම. නමුත් ඒක හරියට හරීම ලස්සනයි. ඉතින් ඒව අතර සම්බන්ධතාවය කියලා නිමාවක් නැහැ. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් අපි දෙසැම්බර් වලදී ඒක බලමු. හොඳයි, එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ සමානෙට කීටාගිරි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 70 වෙනි සූත්‍රය, කීටාගිරි සූත්‍රයේ සාකච්ඡාවට යොමු කරමු. මම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.